अरहतो सम्मा संबुद्धस्स
නැති දැන් කතා කරගෙන ගියේ වේරංජ කාණ්ඩයේ භාග්‍යතුන් වහන්සේට වේරංජ බ්‍රාහ්මණතුමා ඒ කරපු නින්දා කිරීමයි ඒ වගේම ඊට අදාළව භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේ කෙරෙහි තියෙන යම් ගුණයක් ඉක්මතු කරලා ඒ කරපු චෝදනාවම ඒ නමම ගැළපෙන නමක් සුදුසු නමක් කියලා ඒ කරපු දේශනාව. අපි කොතනද නැවැත්තුවේ? තියෙන තපස්සී කියන එක නේද? ඒක පෙළ කොටස අපි මතක් කරගත්තොත් කියන්න ඕනේ. කිවද? කිවිනේ. එලක් කියන්න තියෙනවා. කාටද දන්නේ කියන්නේ? එක වචන කියන්නේ අත්තික්වේස
අත්තික්වේස ග්‍රාමණ පරියායෝ යේනමං පරියායෙන සම්මා වදමානෝ වදිය තපස්සී තමනෝ ගෝතමෝහි තපස්සී බහ ගෝතමෝහි යනු සම්මා වදමානෝ මනාකොට කියන්න කිසි කියන්නකු යේන පරියායෙන යම් කරුණකින්
මෙහෙම කියන්නේ ඒක දැන් ඒ දැන් තපස්සී භවං ගෝතමෝ කී කියලා තියෙන්නේ යනු කියන අතේ නෙවෙයි. ඒ දැන් දෙබස ඉවර කරලයි මේ තියෙන්නේ. ඒ මුල් ටික ඒ වේරංජ බ්‍රාහ්මණතුමා කියපු කතාව මේ තියෙන්නේ. ඒක නිසා තමයි ඉති වලින් ඉවර කරලා තියෙන්නේ. ඒක අපි පරිවර්තනය කරද්දී කියන්නේ. භවං ගෝතමෝ තපස්සී. භවත් ගෞතමයෝ අන්තවන්නේ කි. යයි කීවේය. ඒ බ්‍රාහ්මණතුමා කීවේ කියලා දැන් නවත්තා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා.
ආලකන පදේ මුලින් කියන්නේ සම්මා වදමාන මනාපට කියන්නකු යේන පරියායෙන යම් කරුණකින් මම මට සමනෝ ගෝතමෝ සමණ ගෞතමයන් වහන්සේ තපස්සී අනුන්තවන්නේ තපස්සී ඉති වදෙය අනුන්තවන්නේ කියයි කියයිද කියන්නේද
ඒස පරියායෝ
එබඳු කරුණා අති ඇත ග්‍රාහමණ ග්‍රාහමණය අහම් මම පටනීයාහම් ග්‍රාහමණ තාපුගේ අතුලේ ධර්මය වදාමි කායචරිතම් අජීපුච්චරිතම් මනෝචරිතම් යසකෝ ග්‍රාහමණ තපනීයා පාපකා කුසලා ධම්මා ප්‍රහීනා උචිනෝදා දාලා වත්තු කතා ආයති මනුපාද ධම්මා සමහං තපස්සීති වදාමි ග්‍රාහමණ ග්‍රාහමණේ අහම් මම පාපකේ අකුසලේ ධම්මේ පාපක අකුසල ධර්මයන් කාය දුච්චරිතං කාය දුෂ්චරිතේ වචී දුච්චරිතං වචී දුෂ්චරිතේ මනෝ දුච්චරිතං මනෝ දුෂ්චරිතේ
තපනීයා වදාමි තපනීය ධර්මයෝ යයි වදාරමි ඒ කියන්නේ ලාමක කුසල් කෙනෙක් හරි
යස්සකෝ බ්‍රාහ්මණ තපනීයා පාපක කුසල ධම්මා රහීනා උච්චිනෝලා දාලා වත්තු කතා ඇති මනුසාද ධම්මා තමාන් තපස්සී වදාමි බ්‍රාහ්මණ බ්‍රාහ්මණය යස්ස යමකුට තපනීයා ලැබිය යුතු
පාපක කුසල
ධම්මා බාපතෝ අපසල ධර්මයෝ පහීන පහීන වූයේද උච්චින මූලා සිඳලෝ මුලැත්තේද තාලා වත්තු බදා මුදනසුන් තලවටත් තබන ලද්දීද ආයතින් අනුපාද ධර්ම
අනභව කතා කියන කොටස නැද්ද පොත
නෑ
නෑ
ඒක උඩ
කියලා ඒකේ දිගටම තියෙනවා මෙතන තියෙන්න ඕන මුද්‍රණ දෝෂයක් වෙනවා අනභව කතා
අනභව කතා පසුව නොබදීන ස්වභාවයෙන් පස්සේ
කෙනෙක්
ආයතින් අනුපාද ධර්ම නැවත නොබදීන ස්වභාවයෙන් පස්සේ
කරන ලද්දේද
කරන ලද්දේද
අහං මම
තම් ඒ යොමුට තපස්සී ඉති වදාමි තපස්සීයයි කියමි තථාගතස්සකෝ බ්‍රාහ්මණ තපනීයා තාපකා අවසලා ධම්මා පහීනා උච්චින්නමෝ ලා තාලා වත්තු කතාන් භවගතා ඇති මනුපාද ධම්මා අයං කෝ බ්‍රාහ්මණ පරියායෝ යෙන් මං පරියායෙන් සම්මා වදමානෝ වදේ ඉය තපස්සී සමනෝ ගෝතමෝති නොචකෝ යන්තං සන්දහාය වදේති බ්‍රාහ්මණීය තථාගතස්ස තථාගතයන් වහන්සේට පාපකා කුසල ධම්ම තපනීයා පාපකා කුසල ධම්ම තැවීම කළ යුතු තපනීය පාපකා කුසල ධර්මයෝ වහීනා ප්‍රහීන කරන ලද්දේද උච්චිනමෝලා මුල් සිඳලු තද්දේ පත් කරන ලද්දේද තාලා වත්තු පතා මුලින්
මුදුනසුන්
තාලකතාක්ෂණ කරන ලද්දේ අනුභාව කතා පසු නොව දින ස්වභාවයට පත්තලම ලද්දේ ආයදි අනුපාද දම්මා නැත්ත පර්පදින ස්වභාව ඇත්තා වූ කරන ලද්දා වූ
කරන ලද්දේද
බ්‍රාහ්මණ බ්‍රාහ්මණය අයම් පරියායෝ මේ
ඒක අගට කියන බ්‍රාහ්මණ යේන
පරියායෝ යම් කරුණකින් මම සම්මා වදමානෝ මනාකොට කියන්නකු මං මට සමනෝ ගෝතමෝ සම්මන ගෞතමයන් වහන්සේ තපස්සී ඉති වදේවිය තපස්සී යයි කියන්නේද අයම් අයම් හෝ පරියායෝ මේ යම් පරියාය කරුණයි ත්වං උඹ යම් සන්දහාය වදේසි යමක් සඳහා කියන්නේද නොචකෝ ඒ
ඒ කරුණ නොවේ එය නොවේ ඔකේ ඉතිගේ තේරුම මොකක්ද සම්මතදී භාග්‍යතුන් වහන්සේට බ්‍රාහ්මණතුමාකින් දොස් කියනවා තපස්සී කියනවා ඔකේ තපස්සී කියද්දී අපි සාමාන්‍යයෙන් කියන මේ තපස්සී කියන අර්ථයෙන් එහෙම ගරුත්වයෙන් කිව්ව නෙවෙයි නේද මෙතනදී තපස්සී කියන එක අර්ථය අටකතාවේ පැහැදිලි කරනවානේ. නැත්නම් දැන් අටකතාව නොතිබුණා නම් එහෙම සමහරට කට්ටියට කියන්න පුළුවන්. මෙතනත් තපස්සී කිව්වේ එහෙනම් මේ තපස්වි කෙනෙක් කියන අර්ථයෙන්ම තමයි කියලා. එහෙම නෙවෙයි. ඒ අර්ථයෙන් නෙවෙයි කිව්වේ. ඒකයි අටකතාවේ පැහැදිලි කරන්නේ. මෙතන මේ තපස්සී කියලා කිව්වේ අනුන්ව තවනවා කියන අර්ථයෙන්. අනුන් තවන්නේ කියන අර්ථයෙන්. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් දැන් තපස්සී කියලා ඒ කාලේ තිබිලා තියෙන ව්‍යවහාරයක්. ඒකට ඒ කාලේ තපස්සී කියද්දී ඒ තිබිලා තියෙන අර්ථ දෙකක්. අනුන් තවන්නා කියන අර්ථයෙන් තපස්සී කියලා කියනවා. ඒ වගේම කෙලෙස් තවන්නා කියන අර්ථයෙන් තපස්සී කියලා තියෙනවා. ඒකට මෙතනදී බ්‍රාහ්මණතුමා භාග්‍යතුන් වහන්සේට මේ කියන්නේ අනුන් තවන්නා කියන අර්ථයෙන් තපස්සී කියලා. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ ඒකට උත්තර දෙන්නේ. ඒ නමත් භාග්‍යතුන් වහන්සේට ගැළපෙනවා තමයි. තපස්සී කියන එක ගැළපෙනවා. ඊට පස්සේ දේශනා කරනවා ඇයි ගැළපෙන්නේ. ඒකයි මතක් කරන්නේ. ඉතින් කවුරු හරි කෙනෙක් නිවැරදි ක්‍රමයට, හරි ක්‍රමයට භාග්‍යතුන් වහන්සේට තපස්සී කියලා කියනවා නම් එහෙම කියන්න ක්‍රමයකුත් ඉතින් තියෙනවා. ඒ ක්‍රමේ තමයි දේශනා කරන්නේ. මේ කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත කියන පාපී අකුසල ධර්ම තියෙනවා නම් අන්න ඒවට තපනීය ධර්ම කියලා නමක් තියෙනවා. තපනීයා කියලා ඒවට නමක් තියෙනවා. එතකොට යම් කෙනෙකුට එහෙම නැත්නම් යම් කෙනෙක් විසින් මේ තපනීය ධර්ම ප්‍රහාණය කළාද චිත්තසංතානයේ නූපදින තත්වයට පත් කළාද එකයි උච්චින්න මූලා නැවත නූපදින ස්වභාවයට මුල් උදුරලා අයින් කළාද කාලාවත්තු කතා නැවත නොවැඩෙන තල් ගහක් වගේ මුදුන කඩපු තල් ගහක් වගේ තත්වයට පත් කළාද අනභව කතා ඉදිරියේදී නූපදින තත්වයට පත් කළාද ආයතින් අනුපාද ධම්මා මත්හි නූපදින ස්වභාවයක් ඇති තත්වයට පත් කළාද අන්න එහෙම කරපු කෙනාට මේ විදියට කෙලෙස් ධර්ම ප්‍රහාණය කරපු කෙනාට අපි නමක් කියනවා තපස්සී කියලා. මේ භාග්‍යතුන් වහන්සේ කරන දෙන නිරුක්තියක් නේද? තපස්සී කියන පදයට භාග්‍යතුන් වහන්සේ දුන්න නිරුක්තිය. ඊට පස්සේ දේශනා කරනවා තථාගතයන් වහන්සේ විසිනුත් බ්‍රාහ්මණතුමනි මේ ධර්ම මේ විදියටම ප්‍රහාණය කළා. නැවත නූපදින තත්වයට පත් කළා. අන්න ඒ නිසා භාග්‍යතුන් වහන්සේ කියලා කියන්නේ මේ තපස්සී කියන වචනේට ගැළපෙන කෙනෙක්. ඒකයි මේ මතක් කළේ මේ ක්‍රමයට නම් තපස්සී කියන වචනේ භාග්‍යතුන් වහන්සේට ගැළපෙනවා. හැබැයි ඔබතුමා මේ කියපු කරුණින් නම් නෙවෙයි කියලා එතනින්ම පැහැදිලි වෙනවා මේ එතුමා කිව්වේ වෙන අර්ථයකින් කියන එක. පැහැදිලි නේද? නෝචකෝ යං තං සන්ධාය වදේ. ඔබතුමා කියපු අර්ථයෙන් නම් නෙවෙයි මේ අර්ථයෙන් නම් තපස්සී කියන අර්ථය භාග්‍යතුන් වහන්සේට ගැළපෙනවා කියන එකයි අර්ථය. කොට ඊට අදාළව අපි යක්ෂ කතාවක් කියාගෙන යමු නේද?
පුද බ්‍රාහ්මණෝ යක්ෂමා අභිවාදනාදී සාමිචි සම්මානි කරොන්තා වයෝ බුද්ධේ තෝසෙන්ති බාසෙන්ති
හාසෙන්ති හාසෙන්ති
හාසෙන්ති අකරන්තෝපන තාපෙන්ති විහෙතෙන්ති ලෝමනන්තං නීතං උපාදෙන්ති
උපාදෙන්ති
උපාදෙන්ති පුන නැවත බ්‍රාහ්මණෝ බ්‍රාහ්මණ කෙනී යක්ෂමා යම් යම් මේකින් අභිවාදනාදී සාමිචි කම්මානි අභිවාදනාදී ගෞරව කිරීම කරොන්තා කරන්නෝ වයෝවිද්දේ වයෝ වයදින් බැහමලු වුවන් තෝසෙන්ති සතුටු කරත් හාසෙන්ති
දෙකේ මාර්ථය ඒ සතුටු කරත් කියන අර්ථයෙන්
තමයි සතුටු
තුටු කරත් සතුටු කරත්
තුටු කරත් සතුටු කරත් අකරන්තෝපන නොකරන්නෝ වනාහි තාපෙන්ති දුක් දෙවත් විහෙතෙන්ති විහෙතත් නේතං දෝමනන්තං ඔවුන්ට දෝමනස් උප්පාදෙන්ති උපදවන් භගවාච තානින කරෝති තස්මා අයං වයෝමුද්දේ තපදීති මඤ්ඤමානෝ සප්පුරිසාචාර විරහිතස්තාවා කපන පුරුෂෝ අයන්ති මඤ්ඤමානෝ භගවන්තං තපස්සීති ආහ භගවාච භාග්‍යතුන් වහන්සේට
භාග්‍යතුන් වහන්සේද
භාග්‍යතුන් වහන්සේට තානි න කරෝති ඒ අභිවාදනාදි කර්ම නොකරයිද තස්මා ඉහින් අයන් වයෝද්දේ මේ භාග්‍යතුන් වහන්සේ වයෝද්දේ වයෝ වයිතින් වැඩිමහල් වූවන් තපතීති තවන්නේයයි මඤ්ඤමානෝ අඳිනුයේ සත්පුරිස ආචාර විරහිතත්තා සත්පුරිස ආචාර සමාචාර නැති බැවින්
හෝ
ආචාර විරහිතත්තාවා නැති බැවින් හෝ කපන පුරුෂෝ
අයං කපන
පුරුෂෝ මේ දුකී පුරුෂේ
ඒක පහත් කියන අර්ථයෙන් අයං කපන පුරුෂෝ ඉති මඤ්ඤමානෝ
අයං කපන පුරුෂෝ ඉති මඤ්ඤමානෝ
මෙතෙමේ පහත් පුරුෂේකුයයි හඟිමින්
පහත් පුරුෂේකයි හඟිමියේ භගවන්තං භාගවතුන්ගේට තපස්සීති ආහ තපස්සීයයි කීවේය තත්‍රායං පදත්තෝ තපතීති තපෝ රෝතේති විහෙතේති ඉති මුත්තං හෝති తత్ర එහි අයං මේ පදං අත්තු
පද පදස්ස අත්තු පදත්තු
පද පදත්ත අත්තු පදාර්ථයයි තපදීති තපෝ තපති යනු තපන්නේ
තවන්නේ නුයි තපනම් වේ
තපනම් වේ රෝසේති නියේතේති උත්තං හෝති රෝසේති කිපේයි
කෝප කරවයි
කෝප කරවයි
වෙහෙස කරවයි.
වෙහෙස කරවයි ඔත්තන් නොති කියන ලද්දේයි. සාමීචිකම් සාමීචිකම්මා කරණස්තේතං නාමං තපෝ අස්සත්ථීති තපත්ති. සාමීචිකම්මා අකරන් අකරණස්තේතං සාමීචි කර්ම නොකරන්නුට නාමං මේ නමක් වේ.
පද වෙන් කරලා කියමු බලන්නේ කොහොමද මේ පද වෙන් කිරීම?
සාමීචිකම් කම්ම අකරණස්තේ.
සාමීචිකම්ම අකරණස්ස ඒතං නාමං. ඒතං මෙය සාමීචිකම්ම අකරණස්ස
සම්මා සාමීචිකම්ම අකරණස්ස
සාමීචි කර්ම නොකිරීමට
සාමීචි කර්ම නොකිරීමට
නාමකි
නාමකි තපෝ අත්ත අත්ථීති තපත්ති අත්ත මුන්නාන්සේට
මුන්නාන්සේ මොහුට
මොහුට තපෝ අත්ථී ඉති තප ධර්ම ඇත්තේනුයි තපස්සි දුතියේ අත්ථ විකප්පේ යන්ජනානි අත්‍යාරිත්වා ලෝකේ කපන පුරුතෝ තපස්සීති උච්චති. දුතියේ දෙවැන්නේහි අර්ථ විකප්පේ අර්ථ විකල්පනේහි
දෙවැනි විකල්ප අර්ථයෙහි
දෙවැනි විකල්ප අර්ථයෙහි යන්ජනානි අවිචාරිත්වා යන්ජනයන් නොවිචාරා ලෝකේ ලෝකේහි කපන පුරිතෝ දුබල පුරිසේ
පහත් පුරුෂේ
පහත් පුරුෂේ තපස්සීති තපස්සීයයි උච්චති කියන ලෙවේ. භගවාපන යේ අක්සලා ධම්මා ලෝකං තපනතෝ තපනීයාති උච්චන්ති. භගවාපන භාගතුන් වහන්සේ වනාහි යේ අක්සලා ධම්මා යම් යම් වූ අක්සල ධර්මයෝ
විද්ද ඒක එහෙම අවශ්‍යත් නැහැ. යම් ඊ අපසර ධර්මයෝ
යම් ඊ අපසර ධර්මයෝ ලෝකම් ලෝකය තපනතෝ තවන බැවින් තපනීයාති තවන්නේ යයි උච්චන්ති කියත්.
තවන්නේ යයි නෙවෙයි තපනීයා කියන්නේ තපනීය ධර්මයයි.
තපනීය ධර්මයයි උච්චන්ති
කියත්.
කියද්ද තේතංගි පහීනත්තා යතෝ තපස්සු සංකං ගතෝ තස්මා සං තපස් තපස්සු
තේසංහි පහීනත්තා
තේතංගි පහීනත්තා
ඒ තපනීය ධර්ම ප්‍රහීන බැවින්
ඒ තපනීය ධර්ම ප්‍රහීන බැවින් යක්මා යම්හිකින් තපස්සි ඉති තපස්සියේ සංකං ගතෝ සංඛ්‍යාවට
ගියේ.
තස්මා ඉහෙයින් තම් තපස්සිතං ඒ තපන
ඒ තපස්සීත්වය
ඒ තපස්සීත්වය
නෑ නෑ තපස්සී යන තත්වය තපස්සී යන බව තපස්සී
යන තත්වය අත්තනී සම්පස්සමානෝ තමන් වහන්සේ කෙරෙහි දකින්ගේ අපරම් පරියායන් අනුජානාති අන්කරුණක් සන්දන වදාළසේක. තත්‍රායන් පදත්තෝ තත්‍ර එහි අයන් පදත්තෝ එහි මේ පදාර්ථයයි. තපන්තීති තප
තවන්නේනුයි
තවන්නේනුයි තප නම්බේ. අකුසලානං ධම්මා නමේතං අධිවචනං උත්තම්පි ඒතං ඉද තප්පති පෙච්ච තප්පතීති තථායන් තේ තපේ අත්ති විලක්ති පහාති විද්දන්තේ කීති තපස්සී. අකුසල
ඒ එකට සම්බන්ධ වෙවට එකට කියන්න ඕන. තථායන් කියන කොටස මෙතන ඊළඟ වාක්‍ය. ඒ නිසා ඊට කලින් ටික ඉවර කරලම කිව්වනම් තමයි හොඳ.
අකුසල ධම්මා නමේතං අධිවචනං
කොහොමද වචනේ බෙදෙන්නේ? අකුසලාන
අකුසලාන ධම්මා ධම්මාන ඒතං
අධිවචනං ඒතං මෙය
ඒතං මෙය
ඒ කියන්නේ මෙය කිව්වේ තප යන වචනය. අකුසලාන
තප යන මේ වචනය අකුසලාන ධම්මාන අකුසල ධර්මයන්ට අධිවචනං අධික
සමාන වචනයකි
වචනයකි
අදි වචනය අපි කලින් දවසක් කිව්වා නේද අදි වචන පරියාය වචන මේ කියලා කියන්නේ සමාන වචන කියන එකටයි
ඒතන් මේ කාරණය ඉදතප්පති පෙච්චතප්පති ඉති ඉදතප්පති පෙච්චතප්පති
යයි
පුත්තම්පි කියන ලද්දේ වේද
කියන ලද්දේය
කියන ලද්දේය තේ තේ තපේ යම්හු
තථා
තථා
ඒ ආකාරයෙන්
තථා ඒ ආකාරයෙන්
අයන් මේ භාග්‍යවතුන් වහන්සේ
අයන් මේ භාග්‍යවතුන් වහන්සේ
තේ තපේ
තේ තපේ
ඒ තප ධර්ම
ඒ තප ධර්ම අත්ති විරක්ති දුරුකලහ නිරවශේෂයෙන් දුරුකලහ පහාති ප්‍රහාණය කළහ විද්වන්සේති ඉති විද්වන්සනය කළේ යැයි තපස්සී තපස්සී නම් වේ.
එතකොට මේ තපස්සී කියන පදයේ අර්ථය තමයි උන් එතකොට අටකතාවේ විස්තර කළේ. එතකොට මොකක්ද කියන්නේ? ඉතින් මේ බ්‍රාහ්මණතුමා අර කලින් විදියටම අභිවාදනාදී සාමීචි කර්ම කරන්නේ නැති අය වැඩිහිටියන්ව කරන්නේ නැති අය නෙවෙයි කරන අය වැඩිහිටියන්ව තුටු කරනවා සතුටු කරනවා. තොටේ වැඩිහිටියන්ට වන්දනාමාන කරනවා නම් ඒ අයගේ හිත සතුටු කරනවා. කවුද මේ වන්දනාමාන ආදී කරන අය? එහෙම කරන්නේ නැති අය වැඩිහිටියෙක්ව දැක්කම ගණන් ගන්න නැතුව කවුරු හරි යනවා නම් එහෙම ඒ කෙනා වැඩිහිටියන්ව සතුටු කරනවා. පවනවා විහෙසටපත් කරනවා. ඒ අයට දෝමනස්යක් උපදවනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේත් ඒ වැඳීම් පිදීම් වැඩිහිටියන්ට කරන්නේ කියන්නේ වයසින් වැඩිහිටියයට භාග්‍යතුන් වහන්සේ ඒවා කරන්නේ නැහැ. ඒ නිසා මේ භාග්‍යතුන් වහන්සේ වැඩිහිටියන්ව තවන්නේය එහෙම තවනවා කියලා හිතාගෙන තමයි ඒ අදහසින් තපස්සී කියලා කිව්වේ. ඒ වගේම ඒකේ තවත් අර්ථයක් තිබිලා තියෙනවා මේ තපස්සී කියන එකේ පහත් පුරුෂයන්ට කියන සාමාන්‍ය නමක්. ඒකයි කිව්වේ සප්පුරිස ආචාර විරහිතත්තාවා කපන පුරිසෝ අයන්ති මඤ්ඤමානෝ භගවන්තං තපස්සීති ආහ. ඒකේ තේරුම සත්පුරුෂ ආචාර නැති නිසා මේ භාග්‍යතුන් වහන්සේ නම් පහත් පුරුෂයෙක් කියන අදහසින් එහෙම හරි හිතාගෙන තමයි මේ තපස්සී කියන වචනේ කියත ඔය අර්ථ දෙකම මේ තපස්සී කියන වචනේ තිබිලා තියෙනවා. ඒ ගරිහා කිරීම අර්ථයේ තපස්සී කියන වචනේ අර්ථ දෙකක් යෙදිලා තියෙනවා. ඒකයි ඒකේ පදාර්ථය ඊළඟට විස්තර කරනවා. තපතිති තපෝ. ඒ කියන්නේ තවන්නේය කියන අර්ථයෙන් තප ධාතුවෙන් හැදෙන කිතක පදයක් තපෝ කියලා කියන්නේ. ඒකයි ඒකේ නිරුක්තිය කියලා ඊට පස්සේ කියන්නේ රෝසීති විහෙසීති ඉති පුත්තම්. ඒකේ අර්ථය, ඒ කිතක පදේ අර්ථය. එතකොට කෝප කරවයි විහෙස කරවයි කියන අර්ථයයි මෙතන අර්ථය. පැහැදිලිද? එතකොට තප සන්තාපේ කියන ධාතුව. කුස ධාතුවනේ කෝප කරවයි කියන එක තමයි. එතකොට මේකේ අර්ථය තමයි සාමීචි කම්ම අකරණස්ස ඒතන් නාම සාමීචි කම්මස්ස අකරණස්ස. සාමීචි කර්ම නොකිරීමට නමක් තමයි සාමීචි කර්ම නොකර හිඳීමට නමක් තමයි මෙතන තප කියලා කිව්වේ. එතකොට ඒ තපෝ අස්ස අත්ථීති තපස්සී. මෙන්න මේ තප කියලා කියපු සාමීචි කර්ම නොකිරීමේ අගුණය මේ කෙනාට තියෙනවා කියන අර්ථයෙන් තපස්සී කියන පදේ හැදෙනවා. කොහොමද හැදෙන්නේ? රේග තද්දිත පාඩමේදී අපි ඉස්සරහට ඉගෙන ගමු. තද්දිත ප්‍රත්‍යක් තියෙනවනේ සි. එතකොට තපෝ අස්ස අත්ථීති තපස්සී. එතකොට ඒකේ අර්ථය තමයි මේ ඇත්තේය කියන අත්‍යාර්ථ තද්දිත. එතනදි අපි කතා කරනවා මේවා. අපි එතනින් දැනගන්න. ඊට පස්සේ දෙවෙනි ක්‍රමයට අර පහත් පුරුෂයේ කියලා කියපු අර්ථයට ඒක ලැබෙන්නේ කොහොමද කියන එක ඊළඟට විස්තර කරන්නේ. ව්‍යංජනානි අවිචාරිත්ව, ඒ කියන්නේ ව්‍යංජනය නොසලකා, ඒ කියන්නේ ව්‍යාකරණ විදියක් ගැන මේක තද්දිත සමාස කිතක මොන ක්‍රමයක්ද කියන එක ගැන එහෙම නොසලකා ලෝකයේ පහත් පුරුෂයින්ට තපස්සී කියලා නමක් තියෙනවා. ඒක ගැන කි විස්තර කරනවා අනිප්පන්න පාටිපදික වශයෙන්. ඒ කියන්නේ මේක රූල්හි නාම කියලා අපි කලින් කියලාදී. අන්වර්ථ නාම නෙවෙයි. එහෙම විශේෂ අර්ථයක් එහෙම පදවල සැකසීමක් පෙන්වන්නේ නැතුව හැදෙන නාම පද තියෙනවා. ඉතින් ඒ වගේ මොන ධාතුවෙන්ද හැදුනේ එහෙම කියලා විස්තර කෙරෙන්නේ නැහැ. ඒකට අපි කියනවා රූල්හි නාම කියලා. අන්න ඒ විදිහේ හැදුණු නමකුත් තිබුණා පහත් පුරුෂයින්ට කියන තපස්සී කියලා. අන්න ඒ අර්ථයෙන් හෝ එහෙම කිව්වා කියලා දැනගන්න කියන එකයි දෙවෙනි අර්ථ විකල්පය. එතකොට තපස්සී කියන ಪದේ දෙවෙනි අර්ථය පහත් පුරුෂයෙක් කියන එකයි එතන අර්ථය. එතකොට භාග්‍යතුන් වහන්සේ ඊට පස්සේ මේකට නිරුක්තිය දෙනවා නේද? භාග්‍යතුන් වහන්සේ මේ යම් අකුසල් ධර්ම තියෙනවද, ඒ අකුසල් ධර්ම ලෝකය තවන බැවින් තපනීයා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එතකොට එතන තපනීය ධර්ම කියලා කියන්නේ අකුසල් ධර්ම වලට කියන නමක්. ඒකයි කිව්වේ ඒ අකුසල් ධර්ම තමයි මෙතනින් අදහස් කළේ තපනීය ධර්ම කියලා. ඒවා එතකොට තවන්නේ චිත්තසංතානෙ පහළ වුණාම ඒ ලෝක සත්වයාව තවනවා, පීඩාවට පත් කරනවා. ඒ නිසා ඒවට තපනීය ධර්ම කියලා කියනවා. ඒවා ප්‍රහීන බැවින් යම් හේකින් තපස්සී කියන සංඛ්‍යාවට ගියාද, ඒ නිසා ඒ තමන් වහන්සේ කෙරෙහි තියෙන මේ තපස්සීත්වය දකිමින් තවත් ක්‍රමයක්, එහෙම නැත්නම් තවත් පරියායක් මේ තපස්සී කියන වචනයට අර්ථ දක්වන්න තවත් කරුණක් අනුදන්වනවා. ඒකේ පදාර්ථය ඒක හැදුනේ කොහොමද කියන එක ඔන්න ඊළඟට ව්‍යාකරණ ක්‍රමයට හැදුණු විදිය ඊළඟට පෙන්නනවා. තපං තීති තප. තවත් නොයි තප ධර්ම නම් වේ. තවනවා කියන අර්ථයෙන් එතන. එතකොට අකුසලානං ධම්මානං ඊතං අදිවචනං. එතකොට මේ කිව්වේ අකුසල් ධර්මයන්ට තමයි මෙතනදී තප ධර්ම කියලා කිව්වේ. ඒක දහමෙන් උදාහරණයක් අරන් පෙන්නනවා. ඉද තප්පති පෙච්ච තප්පති. මේ ලෝකෙදිත් ඇවිීම ඇති කරනවා, මතු ජීවිතවලදිත් ඇවිීම ඇති කරනවා. කවුද? මේ අකුසල් ධර්ම. මේ අකුසල් ධර්ම මේ ලෝකෙදිත් ඇවිීම ඇති කරනවා, මතුවටත් ඇවිීම ඇති කරනවා. අන්න එතනදී තප්පති කියන මේ වචනේ තවයි කියන පදේ අකුසල් ධර්ම විතින් අකුසල් ධර්ම සිද්ධ කරන මේ තැවීම ගැනයි පැහැදිලි කරන්නේ. ඒ නිසා මෙන්න මේ භාග්‍යවතුන් වහන්සේ ඒ තප ධර්ම කියලා හඳුන්වන අකුසල් ධර්ම ඉවත වූ බැවි ඉතිරියක් නැතිව ඉවත් කරපු චිත්තසංතානේ නැති කරපු බැවි ප්‍රහාණය කරපු බැවි විද්වංසනය කරපු බැවින් භාග්‍යතුන් වහන්සේට තපස්සී කියලා කියනවා. ඒකයි මේ අන්තිම පිටේ තේ තපේ අස්සි නිරස්සි පහාති විද්ධංසේසි ඉති තපස්සී. එතන ක්‍රියාපද හතරක් මේ තියෙන්නේ. අස්සි කියන පදේ තේරුම ඒක අසු කේපේ කියන ඒ ධාතුවෙන් හැදිලා තියෙන්නේ. එතකොට බහැරලී මර්ථයේ යෙදෙන අසු ධාතුවෙන් අතීත ක්‍රියාපදය හැදිලා තියෙන්නේ. අසු ඊට පස්සේ ඊ අස්සි කියලා. නිරස්සි කියන්නේ නිර්වශේෂයෙන් බහැර කළා කියන අර්ථය. ඉතිරියක් නැතිව චිත්තසංතානෙන් බහැර කළා. ඒතොර නී උපසර්ගය పూర్ව වෙලා නී උපසර්ගය එකතු කිරීම අස්සි කියන ක්‍රියාපදේමයි. නී අස්සි නිරස්සි වෙනවා. ඊළඟට පහාති කියන එක හර ධාතුව විද්ධංසේසි කෙනෙකුටින් විද්වංසනය කරනවා කියන එක ධංශ කියන පදයෙන් හැදෙන්නේ. වී උපසර්ග పూర్ව ධංශ. ඒවා අපි පස්සේ දැනගමු වැඩි විස්තර. නේද? එතකොට ඒ ඔක්කොගෙම තේරුම බැහැර කරනවා විනාශ කරනවා කියන එකයි. හරි. ඒ ටිකේ මොකක් හෝ ගැටලුවක් තියෙනයි මොනට? අපි ඒ දෙක තේරුම් කලින් කියවන්නේ නෑ. අටුවාවේ ටිකේ අර්ථ කිව්වා. අනු අභාව කතා කියන එකයි අනභාව කතා කියලා කියන්නේ. අනු උපසර්ගය පච්චා අර්ථී දෙන්න කියලා අපි ඒ තැන උදා ඇඳලම පෙන්නුවා නේද? නේද? බෝඩ් එකේ ඇඳලම අභව ඒ ටික බලලා අපහැදිලි නම් අහමු. නේද? නැත්නම් ඒලා යනවා. 83 පිටුයි අටුවාවේ. ඒ දෙකේ වෙනසත් එක්ක කියනවා. එතන බලා ගන්න. තව ගැටලු තියෙනවා. බලාගෙන තවත් අපේ හැදිලි නම් විතරක් පස්සේ අහන්න. හරි. එහෙනම් ඊළඟ කොටස පිළ කාටද කියන්නේ? යේන පරියාය
යේන පරියාය යම් කාරණයකින් සමන ගෞතමයන් වහන්සේ අපගර්භයයි යේන මම මට සම්මා වදමානෝ වදේ මනාව කාරණයකින් කියන්නේ නම්
ඔව් මනාකට කියන්නේකු කියන්නේ නම් ඒස පරියායෝ අත්
ඒස පරියායෝ අත්ති මේ කාරණේ හැක්කේ නම් යත්තකෝ ග්‍රහකන ආයතින් ගස්මතේය උනාමි
කුණබ් භවාබි නිබ්බත්ති
පහීන පහීන අවුච්චින්න මූල කාලා වස්තු තථා අනභාව තථා ආයතින් අනුපාද ධම්මං
තවත් ටිකක් ඉස්සරහට කියන්න. තමහං අපගබ්බෝති වදාමි.
තමහං අපගබ්බෝති වදාමි. බ්‍රහ්මණ බ්‍රහ්මණ යස්ස යමෙකුට ආයති ගබ්බතිය මතු යදෙහි යදෙහි සයනේ කිරීමු. උනාභි නිබ්බති.
උනබ් භවාභි නිබ්බත්. නැවත භවයක ඉපදීමද
නැවත භවයක ඉපදීමද
පහීන
පහීන
නම් භවාවි නිබ්බා
සාති නිබ්බති පහීනා උච්චින්න මූල කාලා වස්තු තථා අනභාවකත ආයති අනුපාද ධම්ම ගහක්නන ගහක්නන තථාගතස්ස තථාගතයන් වහන්සේ විසින් ආයති අනුපාද ධම්ම
ආයතින් ගබ්බසීය
ආයතින් ගබ්බසීය මතු යෙදෙහි
පුනබ්භව අබිනිබ්බත්
නැවත යදෙහි සයනය කිරීමද පරිණය කළාව උච්චින්න මූලම් ඉඳුණු මූලත්තක් කළාව කාලාවක්කු කතා කාලවාක්ුවක්මින් කළාව අනපාව කතාව මතු
පසුව නූපදින තත්ත්වයට
අනුපාද ධම්මා මතු නූපදින ස්වභාවයට පත් කළාව අයන් හෝ බ්‍රහ්මණ පරියායෝ ඒනමං පරියාය ධම්මා වදමානු වදී අපගාපෝ තමනෝ ගෝතමෝ හි බ්‍රහ්මණ බ්‍රහ්මණ ඒන පරියායෝ යම් කාරණේකි තමනෝ ගෝතමෝ තමන ගෞතමයන් වහන්සේ අපගාපෝ අපගාපේය මම මට සම්මා වදමාන මනාව කාරණය කියන්නම්
අයං පරියාය
පරියාය මේ ඒ කාරණයයි මොතකෝ සම්
යං තං
තං ඔක යං යං කරුණ නිසා
ඔ යං සන්දහාය වදේති
යං සන්දහාය
යමක් සඳහා කියයිද
යමක් සඳහා කියයිද
නොචකෝ එක කරුණ නොවේ පුතේතන මොකක්ද කියන්නේ භාග්‍යතුන් වහන්සේට චෝදනා කරන්නේ අපගබ්බෝ භවං ගෝතමු එතකොට භවත් ගෞතම තෙමේ අපගර්භයි අපගර්භ කියන එක ඉස්සරහට අට කතාවේ අපි පැහැදිලි කරගමු ගබ්බතෝ අපගතෝති අපගබ්බෝ කියලා එතන ඒ අර්ථයෙන් තමයි බ්‍රාහ්මණතුමා දැන් මේ භාග්‍යතුන් වහන්සේට දොස් කියන්නේ මේ කෙටියෙන්ම කිව්වොත් මෙතනදි කියන්නේ මේ වැඳීම් පිදීම් ආදිය කළොත් එහෙම සුගතියක උපදින්න හේතු වෙනවා ඒ සුගතියවත් නැති කෙනෙක් මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ සුගතියක උපදින්න අවශ්‍ය කටයුතු කරන්නේ නැති කෙනෙක් කියන අර්ථයෙන් තමයි භාග්‍යතුන් වහන්සේට දොස් කියන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණතුමනි ඉතින් මේ කතාවත් ඒ වචනෙත් නම් මට ගැළපෙනවා තමයි. කොහොමද ඒ ගැළපෙන්නේ? මේ භාග්‍යතුන් වහන්සේ විසින් ගර්භසෙයියාවක් එහෙම නැත්නම් ගැබක සයනය කිරීමක් පුනර්භවයක එහෙම නැත්නම් නැවත භවයක උප්පත්තිය ලැබීමක් කියන කාරණාවක් වෙනවාද ඒක ප්‍රහාණය කරපු කෙනෙක්. ඒ නිසා මෙන්න මේ කාරණේෙන් නම් භාග්‍යතුන් වහන්සේට අපගබ්බ කියන වචනේ ගැලපෙනවා. මොකද ගර්භයෙන් අපහු ගර්භයක හටගන්නේ නැහැ පහළ වෙන්නේ නැති නිසා. ඉතින් ඔබතුමා මේ කියපු කාරණේෙන් නම් නෙවෙයි ඒ පහත් අර්ථයෙන් නම් නෙවෙයි. මෙන්න මේ කියන ගුණය භාග්‍යතුන් වහන්සේ කෙරෙහි විද්‍යමාන වෙන නිසා ඒ අර්ථයෙන් නම් භාග්‍යතුන් වහන්සේට අපගබ්බ කියන වචනේ ගැලපෙනවා. දේශනා කරනවා මේ කොටසම සූත්‍ර පිටකයේ තියෙනවා මේ දේශනාව. පස්සේ මේක තනක් කියව ගන්න. මේ අර්ථ ටික තමයි වේරංජ සූත්‍රය යන මට හරියට සූත්‍රේ නම මතක නැහැ. හරි. ඒ ටිකේ අට කතාවත් අපි බලාගෙන යමු නේ. කවුද ඒක දැරුවේ?
දේවලෝක කටසන් පරිලාභාය සම්මතදී මඤ්ඤමානෝ භගවතී සද්ද අභාවන් විස්වා භගවන්තං අපගත බොහෝති ආහ කුණ බ්‍රාහ්මණෝ නැවත බ්‍රාහ්මණ තෙමේ තන් අභිවාදනාදී කම්මං ඒ අභිවාදනාදී කර්මයන් කර්ම දේවලෝක ගබ්බ සම්පත්තිය දේවලෝක ගර්ග සම්පත්තිය පිහිට දේවලෝක කටසන් පරිලාභාය දේවලෝක ප්‍රතිසන්දී ලැබීම පිණිස සම්මත තීති මඤ්ඤමානෝ භවති යයි හඳුන්වේ භවති ච භාග්‍යතුන් වහන්සේ කෙරෙහිද අස්ස මේ අභිවාදනාදී කර්ම අභාවන් දිස්වා අභාවය දැක භගවන්තං භාග්‍යතුන් වහන්සේට අපගබ්බෝ ඉතිආස පහවු ගැත්තකි යැයි අපගබ්බෝ යැයි කීවේය. කෝද වසේනවා භගවතු මහත් කෘතිස්මින් පටිසන්ති ගහනේ දෝසං දස්සේ තෝපි ඒව මාහ වා නැතොත් කෝද වශයෙන් ක්‍රෝධ වශයෙන් භගවතු භාගතුන් මහත්සේගේ මාතෘකුච්චිත් මේ පටිසන්ධි ගහනි මෞඛ පිළිසිඳ ගැනීමෙහි දෝසං දස්සේ තෝ අපි දෝෂය දක්වන්නේද ඒවන් මාහ මෙසේ කීවේය තත්‍රායම් පදත්තෝ ගබ්බතෝ අපගතෝති අපගබ්බෝ අහබ්බෝ දේවලෝකෝ පත්ති පාපිනුතුන්ති අධිස්ථායෝ
අභබ්බෝ
අභබ්බෝ අභබ්බෝ තත්ත්‍ර අයන් මේ තත්ත්‍ර එහිලා එහි පදත්තෝ
ඒක පදත්තෝ කියනම කියන්නේ
පදත්තෝ
ඒකේ විග්‍රහ විග්‍රහ වාක්‍ය තමයි පදත්තෝ කියන්නේ. මේ පදත්ත අත්තෝ කියන්නේ සමාස පදේ තමයි සමාස වෙලා හැදුණු පදේ තමයි පදත්තෝ. පදත්ත අත්තෝ කියන්නේ චට්ටි තප්ප විසය පදයාගේ අර්ථය විභක්තියයි වුණාම පද අත්තෝ ඒක සංදි වුණාම පදත්තෝ.
පදාර්ථයේ ගබ්බතෝ අපගතෝති අපගබ්බෝ යටි පහෞමියේ අපගබ්බෝ නම් වේ. අපගබ්බෝ දේවලෝකපත්ති දේවලෝක උපතට පාපිනතුරු අබබ්බෝ තැමිනේන නොතිසුරි එහිදී ජන අද අධිපායෝ අදහසයි හීනෝමා ගබ්බෝ අත්තාති අපගබ්බෝ දේවලෝක ගබ්බ පරිභාගිරත්තා ආයති හීන ගබ්බ පටිලාභ භාගීති හීනෝ වාත මාතුබුච්චිස්මි ගබ්බවාතු අහෝසී අධිපායෝ අස්ස භාග්‍යවතුන් වහන්සේට නැතොත් බාහම නැතොත් අස්ස භාග්‍යවතුන් වහන්සේට හීනෝ ගබ්බෝ ඉති රාමකෝ ජග ඇත්තේ මේ අපගබ්බෝ අපගබ්බෝ අපගබ්බ නම් වේ. දේවලෝක ගබ්බ පරිභාග නත්තා දේවලෝක ගැප් ගැනීමෙන් බැහැර දැරේ ආයති හීන ගබ්බ පටිලාභ භාගීති මත්තේ හීන වූ ගැප් දැරේ නැත්තේ ජන්මින් කියලා ඇති භගවතෝපන යස්මා ආයති ගබ්බතේයෝ අපගතා තස්මාසෝතං අපගබ්බතං අත්ථේ සම්පත්තමානෝ අපරපරියාය මුජානාති යස්මා යම්හි භගවතෝ භාග්‍යතුන් වහන්සේගේ ආයති ගබ්බතේයෝ අපගතා මත්තේහි
ගබ්බසෙය්‍යා අපගතා
ආයති ගබ්බතේයෝ අපගතා මත්තේහි යදේ ගොවීම පහුවේද තස්මා හේයි සෝ භාග්‍යතුන් වහන්සේ අත්ථේ සම්පත අත්ථේ තමන් වහන්සේ කෙරෙහි තම් අපගබ්බතං ඒ බහවු ගැටයන් සම්පත්තමාන දක්නාතේ අපරම් පරිහරණය උසනාකි අනික් කරුණ අනුදන්නාතේක තත්ත්‍ය යත්ත කොහ බ්‍රහ්මණ ආයති ගබ්බතේ යා පුනබ්භවාපි බත්ති පරිණාතේතේ තම් පදානං ඒව මත්තෝ දට්ඨබ්බෝ චේතේම සත්‍යහිලා යත්තකෝ බ්‍රහ්මණායිති භබ්බසේ යා පුනබ්භවාපි පහිනා ඉති යේදේසං පදානං
යන මේ පදයන්ගේ
ඒවම් මෙසේ අත්තෝ අර්ථය දට්ඨබ්බෝ දතියුච්චේ බ්‍රහ්මණ යත්ත පුද්ගලයාගේ ගබ්බතේයා පුනබ්භවේච අභිනිබ්බත්ති අනුත්තරේන මග්ගේන විගත කාරණාත්තා පහිනා බ්‍රහ්මණය යත්ත පුද්ගලත්තයන් පුද්ගලයෝගේ අනාගතේ
ගබ්බසෙය්‍යා
පුනබ්භවේ ගබ්බතේ
නේ අනාගතේ ගබ්බසෙය්‍යා
අනාගතේ ගබ්බතේය්‍යා අනාගතේ ගර්භතේය්‍යාද
ද
පුනබ්භවේ අභිනිබ්බත්ති පුනබ්භවේ ඉපදීම ච ඉපදීමද අනුත්තරේන මග්ගේන අනුත්තර මාර්ගේ විහෙත කාරණාත්තා පහිනන හැසූ කාරණේ ප්‍රතිනදීය
නැසූ තරුණු ඇති බැවින් ප්‍රහීනද
නැසූ කරුණ ඇති බැවින් ප්‍රහීනද ගබ්බ තෙය්‍යා ගණනේන චෙත්ත ගලාබදා යෝන් බහිදා ගබ්බ තෙය්‍යා ගණනේන ගබ්බ
තෙය්‍යා ච ඉසීම
එත්ත මෙහිලා ගබ්බ තෙය්‍යා ගණනේන චලාබුජා යෝන් බහිදා ජලාබුජ යෝනිය ගන්නා ලදි පුනබ්බවා පිටිපත් ගණනේන විතරා දිස්සෝති පුනබ්බවා ගුණප්‍රවාදීනිපත් ග්‍රහණයෙන ගුණප්‍රවාදීනිපත් ග්‍රහණයෙන් විතරාදීචෝ කියන්නේ යෝනි තුන ගණනාලති අපිච ගබ්බත තේයෝ ගබ්බ තේයෝ
සෙයියා
ගබ්බ තේයියා ගුණාත්මව ඒව අභිනිප්පති ගුණප්‍රවාදීනිපත්ති ඒව මෙත් අත්ව දැක්කෝ අපිච ගබ්බත තේයෝ සෙයියා ගබ්බ තේයියා අපිච තවද ගබ්බත තේයියා යදේ භෝවීම ගබ්බ තේයියා ගබ්බ තේයියා නම්
නම් ගබ්බ තේයියා
අභිනිප්පති ඒව පුනරවයේ ඉපදීම ගුණබ්බව අභිනිප්පති ඉදි ගුණබව අභිනිප්පතියයි ඒවම් එත්ත නිදා ඒවම් මෙසේ අත්ව දට්ටක්ව අර්ථය දතියුතිය යථාච විඥානක් තීති උත්තේති න විඥානතෝ අඤ්ඤා තීති අස්ති ඒව මිදාති න ගබ්බතෝ අඤ්ඤා තේජා වේතබ්බා චේතේ මෙ යත යත්තේ විඥානක් තීති විඥානක් තීතියයි බුද්ධේති කියෝ කල් විද විඥානතෝ අඤ්ඤා තීති විඥානේ අඤ්ඤෝ ප්‍රවත්ම න අස්ති නැත්තේද ඒව
ඒවං ඉද අපි
මෙතේ මෙහිද ගබ්බතු අඤ්ඤෝ සෙය්‍යෝ ගැති අඤ්ඤෝ සෙය්‍යාවා
හොඳට බලන්න සෙය්‍යා පදේ මොන ලිංගද කියලා
සෙය්‍යා
සෙය්‍යෝ නෙවෙයි අඤ්ඤෝ සෙය්‍යෝ කියලා නේද ඒක කියලා ශ්‍රී ලිංග
සෙය්‍යා නැබේ තබ්බ නැබේ දතිවිත්‍ය අභිනිබ්බත්ීච නාමයස්මා පුනබ්බව බුද්ධාපි අපුනබ්බව බුද්ධාපි අත්ති ඉදච පුනබ්බව බුද්ධ අධිත්‍යේත අභිනිබ්බත් නාම අභිනිබ්බත්ීය නම් නම් යස්මා යන්නේකි අභිනිබ්බත් නාම අභිනිබ්බත්ීය නම් පුනබ්බව බුද්ධාපි පුනබ්බව බුද්ධේත අපුනබ්බව බුද්ධාපි අපුනබ්බව බුද්ධේත අත්ති ජන්මේ අත් ඇත්තේද චෛතේම යෙහි පුනබ්බව භූත අධිත්තේස පුනබ්බව භූතේ උදාස් කරන ලති තස්මා භූතම් පුනබ්බව ඒව අභිනිප්පති පුනබ්බව අභිනිප්පති ඉති තස්මා යෙහි පුනබ්බව අභිනිප්පති ඒව නැවත බහලේ කිපදීමම පුනබ්බව අභිනිප්පති ඉති පුනබ්බව අභිනිප්පති යන්නේ බුත්තන් කියන ලති
ඒ කියමුගේ තේරුම පැහැදිලි වුණා එතකොට මේ අපගබ්බෝ කියන භාග්‍යතුන් වහන්සේට මේ කරපු චෝදනාව එතකොට ඒ තර්ථ කීපයකින් එතකොට භාග්‍යතුන් වහන්සේ අභිවාදන එහෙම නැත්නම් වන්දනා කිරීම ආදිය නොකරන බව නොකිරීම ඒකේ තියෙන දෝෂය පෙන්වන්නයි කලින් වගේම කිව්වේ. එතකොට මේ වැඳීම් ආදිය කිරීම දිව්‍ය ලෝකයක සුගතිය උපදින්න හේතු සුගතියක උපදින්න හේතු වෙනවා කියන එක තමයි තුන් මේ බ්‍රාහ්මණතුමා කියන්නේ. එහෙම වන්දනාමාන ආදිය කරොත් ඉතින් වැඩි හිටියන්ට ඒක සුගතියක උපදින්න හේතු වෙනවා. ඉතින් කුසල් හිතින් කරොත් ඒක ඇත්ත. ඉතින් නමුත් භාග්‍යතුන් වහන්සේ මේක කරන්නේ නැහෙනේ. ඒ කරන්නේ නැති නිසා භාග්‍යතුන් වහන්සේට නම් මේ සුගතිය හම්බෙන්නේ නැහැ. භාග්‍යතුන්හන්සේ නම් අපව සුගතියක උපදින කෙනෙක් නෙවෙයි කියන ඒ ගරිහාව කරමින් තමයි භාග්‍යතුන්හන්සේට අපගබ්බෝ කියලා කිව්වේ. ඒකයි මෙතන කියන්නේ භගවතික අත් අභාවන් දිස්වා භගවන්තං අපගබ්බෝති ආහ. භාග්‍යතුන්හන්සේ මේ වන්දනාමාන ආදිය කරන්නේ නැති බව දැකලා තමයි මෙහෙම දොස් කිව්වේ. තවත් ක්‍රමයකට එතකොට භාග්‍යතුන් වහන්සේගේ මතු අනාගතේ එවැගේම ප්‍රතිසන්දි ගැනීමේ දෝෂය දක්වමිනුත් මේ විදියට කිව්වා. ඒක විස්තර කරනවා අපගබ්බෝ කියන පදේ ගබ්බතෝ අපගතෝති අපගබ්බෝ ගැබකින් පහවුනේ කියන අර්ථයෙන් අපගබ්බයි. මෙතන ගබ්බතෝ කියන එකේ අර්ථය දේවලෝක ප්‍රතිසන්දිතෝ කියන එකයි අර්ථය කියලා විස්තර කරලා තියෙනවා. ගබ්බතෝ අපගතෝ කියන එකේ අපි අර්ථ කියන්න ඕන දෙව්ලොව ප්‍රතිසන්දියෙන් පහ වූයේනුයි අපගබ්බෝ කියන එකයි. අබබ්බෝ දේවලෝක උප්පත්තිං පාපුනිතං දෙව්ලෝ උප්පත්තියට පැමිණීමට අබහුවේයි කියන එකයි අදහස. එතකොට අබබ්බෝ කියන එකේ තේරුම සිංහල තේරුම සිංහලෙමත් අපි පාවිච්චි කරන අබහුවේයි කියන්නේ නේද? භව්‍ය නැහැ අබහුවේයි. ඊළඟට තවත් ඒ විදිහේම මේකට අර්ථයක් කියනවා. හීනෝවා ගබ්බෝ වස්සාති අපගබ්බෝ. හීන වූ පහත් ගැබක් තමයි මේ කිනාට ලැබෙනවා නම් ලැබෙන්නේ. ඉතින් දිව්‍ය ලෝකේ උපදින්නේ නැත්නම් ඉතින් පහළ තැනකනේ උපදින්න ඕනේ. අරකට සාපේක්ෂව ඉතින් පහත් තැනකනේ උපදින්න වෙන්නේ. ඔබතුමාට හම්බෙන්නේ නම් ඉතින් පහත් ගැබක උපදින්න තමයි කියලායි දැන් භාග්‍යතුන් වහන්සේට මේ කියන්නේ. ඒකයි මේ තේරුම. ඊට පස්සේ ඉතින් ඒ වගේම තවත් ක්‍රමයකට මේ අපගබ්බ කියන කේ තවත් අර්ථයක් තියෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ පහත් තුන මව් කුසක තමයි ඉපදුනේ කියලා ක්‍රෝධ වශයෙන් දැන් අම්මගේ කුසකනේ ඉතින් මව් කෙනෙක්ගේ කුසකනේ ඉපදුනේ මිනිසෙක් විදියට. බ්‍රාහ්මණතුමාගේ කතාව කියන නැත්නම් දැන් ඒ අයගේ ශාස්ත්‍රෝන් වහන්සේ හිමි ඉතින් දැන් බ්‍රහ්මයා කියලානේ කියන්නේ නේද? බ්‍රාහ්මණයොත් ඉපදුනයි කියලා සලකන්නේ බ්‍රහ්මයාගේ මුඛයෙන් කියලානේ කියන්නේ. ඒ නිසා ඒ කරුණ සලකලා වෙන්නේ නැතිනම් භාග්‍යතුන් වහන්සේට මෙතන ඒ සියල්ල විස්තර කරන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ පහත් ශ්‍රියකගේ පහත් වූ ගැබක හටගත්තු කෙනෙක් කියන ඒ අර්ථයෙන් භාග්‍යතුන් වහන්සේට ගර්හණය කරමින් මේ විදිහට අපගබ්බෝ කියලා කිව්වා කියලා. ඒකයි මේ කියන්නේ හීනෝවා අස්ස මාතු කුක්කිස්මින් ගබ්බ වාසෝ අහෝසි කියන්නේ පහත් වූ මව් කුසක ඉපදීමක් තමයි ඔබතුමා ලැබුවේ කියන එකයි එතන අර්ථය. ඊට පස්සේ ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තමන් වහන්සේගේ තියෙන මේ අපගබ්බ භාවය. මොකක්ද භාග්‍යතුන් වහන්සේට ඇත්තටම තියෙනවා මේ අපගබ්බ කියන ගුණය? ඒක කොහොමද විස්තර කරන්නේ? මතු ගැබක ඉපදීම එහෙම නැත්නම් ගර්භසෙයියාව භාග්‍යතුන් වහන්සේ මාර්ග ඥානියන්ගෙන් ප්‍රහාණය කළා. නැවත නූපදින තත්වයට පත් වුණා. මෙන්න මේ කියන අපගර්භ භාවය තමන් වහන්සේ කෙරෙහි දකිමින් තවත් කරුණක් දේශනා කළා. ඒ වෙනත් ක්‍රමයකින් මේ අපගර්භ භාවය භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එහිදී ඊට පස්සේ අර යස්සකෝප බ්‍රාහ්මණ ආයතින් ගබ්බසෙයියා පුනබ්භවාපි නිබ්බති පහීනා කියන ඒ පදවල අර්ථය මේ විදිහට දැනගන්න කියලා විස්තර කරනවා. කොහොමද විස්තර කරන්නේ විමල ජීවාශ්මතුන්? බ්‍රාහ්මණ යස්ස පුද්ගලස්ස අනාගතේ ගබ්බසෙයියා පුනබ්භවේ චබිනිබ්බති ඒ විදිහට විස්තර කළේ ටික. එදික ඉතින් පැහැදිලි කරනවා බ්‍රාහ්මණ තුමනි ඉතින් යම් කෙනෙකුට අනාගතයේ ගැබක හේයාව ඒ වගේම නැවත භවයක ඉපදීමක් අනුත්තර මාර්ගඥානයන්ගෙන් ප්‍රහාණය කරනු ලැබුවද? ඒ කියන්නේ මෙතන ප්‍රහාණය කරනවා කියලා කියන්නේ විහෙත කාරණත්තා. නැවත ඉපදීමේ කරුණු නැති කිරීම වශයෙන් තමයි ඒකට මේ ප්‍රහාණය කරන්නේ. දැන් මාර්ග ඥානයෙන් කෙලෙස් නැති කළාම තණ්හා අවිද්‍යාව නැති කළාම ඊට පස්සේ නැවත ඉපදීමකට තියෙන හේතු ඉන්නේ නැති කරන්නේ. ඒ හේතු නැති කිරීම වශයෙන් තමයි පුනර්භවයක් නැති කළා කියන එක කියන්නේ. ඒකට ඒකයි මේ කියන්නේ විහෙත කාරණත්තා. කාරණා රහිත බැවින්. ඒතර මොනවාද කාරණා? කොහොමද අපි පටිච්ච සමුප්පාදයෙන් කතා කරන්නේ නේද? අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන. එතකොට එතන විඥානං කියන්නේ ප්‍රතිසන්දි විඥානේ. එතකොට මේ ප්‍රතිසන්දි විඥාණයට හේතුව තමයි සංඛාර. සංඛාරයන්ට හේතුව තමයි අවිද්‍යා තණ්හා ආදී ඒ කෙලෙස් ධර්ම ප්‍රධාන වශයෙන්. එතකොට එතන අපි පෙන්වන්නේ අවිද්‍යාව. ඒ වුණාට එතනම තෘෂ්ණා උපාදාන ආදියත් ගෙනෙනවා. එතකොට මෙන්න මේ කියන තණ්හා උපාදානයන් ඒ වගේම අවිද්‍යාවන් භාග්‍යතුන් වහන්සේ මාර්ග ඥානයෙන් ප්‍රහාණය කරපු නිසා අන්න එතකොට නැවත භවයක උපතකට තියෙන කාරණා ටික හේතු ටික නැති කළා. ඒ හේතු නැති කරපු නිසා අර ඵලය ලැබෙන්නේ නැහැ. සංඛාර නැහැ නේ එහෙමනම්. නැවත උපතකට හේතු වෙන කුසල කුසල නැහැ නේ. ඒ නැති නිසා එහෙමනම් පටිසන්ධි විඥානයක් නැවත පහළ වෙන්නේ නැහැ. පැහැදිලිද? අන්න ඒකයි මෙතනින් අදහස් කරන්නේ. එතකොට මේකෙදී ගබ්බසෙය්‍යා කියන ගැනීමෙන් ජලාභුජ යෝනිය ගත්තා වෙනවා. පුනබ්භවාමි නිබ්බත්ති කියන ඉතිරි පදයෙන් ඉතිරි යෝනි තුන ගත්තා කියනවා. එතකොට මොනවද මේ ඉතිරි යෝනි තුන? මොනවද තේරුම් කිව්වොත්? පික්කින් රියයස් විතරේක අණ්ඩජ කියන්නේ කොහොමද? ඒකේ අපි අර්ථ කියන්නේ අණ්ඩජ කියන පදේ අපි ජලජ ඵලජ කියනවා වගේ අණ්ඩේ ජාතෝති අණ්ඩජෝ නේද? විජුවටිහි උපන් නිසා අණ්ඩජ කියලා අපි නමක් දෙනවා. එතකොට බිත්තරයක උපදින සත්වයින්ට තමයි අණ්ඩජ කියලා කියන්නේ. ඊට පස්සේ ජලාභුජ කියන්නේ දැන් අපි කියපු ජලාභුජ කියලා මෙතන ජලාභු කියලා කියන්නේ මතක විදියට මේ ගර්භකෝෂයට කියන නමක්. එතකොට මේ ජලාභු කියන අපි ඒකට කියන්නේ මොකක්ද? මෙතන කියන්නේ මෞකුස කියන අර්ථයම තමයි. මෞකුසම නෙවෙයි මෙතන කියන්නේ, දැන් වැදෑමහ ආදීන් යුක්ත ඒ කොටසට තමයි කියන්නේ ජලාභු කියලා. එතකොට මෙන්න මේ ජලාභුෙහි උපන් කියන අර්ථයෙන් තමයි ජලාභුජ කියලා කියන්නේ. සිංහල නම නම් මොකද්ද? දැන් අර්ථය තේරෙනවනේ නේද? එතකොට සංසේදජ කියලා කියන්නේ අර හෙත් පරිසර ආදී උපදිනවයි කියලා අපි කියන්නේ නේද? අන්න ඒ සත්වයින්ට ඊට පස්සේ ඕපපාතික කියලා කියන්නේ ඒ කියන්නේ ඉබේ පහළ වෙනවා. ඉබේ කිව්වොත් එතන වැරදි නේද? ඒ මෞකසක් ආදී ඒ කලින් කියපු කාරණා නැතිව පහළ වෙන ඉබේ පහළ වෙනවායි කිව්වොත් එතකොට අර ධර්මයට විරුද්ධ වෙනවනේ නේද? ඉබේ නෙවේ, හේතු අනුව තමයි පහළ වෙන්නේ. හැබැයි මෞකසක ආදී ඒ ආකාර වලින් තොරව පහළ වෙන අය. එතකොට මේ දෙකේ වෙනස ගැනත් ඉතින් අභිධර්ම පොත්වල විස්තර කියවෙනවා. ඔය සංසේදජ සහ ඕපපාතික කියන ඒ උප්පත්ති දෙකේ වෙනස, ඒව ගැන අපි ඒ පොත් වලින් විස්තර දැනගමු. කෙටියෙන්ම කිව්වොත් මේ සංසේදජ කියලා කියන්නේ ඒ අයත් මෞකසවල් ආදීන් උපදින්නේ නැහැ. එහෙම පහළ වෙලා කුඩා තත්වයේ ඉඳන් වැඩෙනවා. ඒ අයට කියන්නේ සංසේදජ කියලා. ඕප්පාතික කියන අයගේ වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ශරීරය වැඩුණු ස්වභාවයෙන්ම තමයි පහළ වෙන්නේ. ඒක ඒ උප්පත්ති දෙකේ වෙනස. ඒවත් ඉතින් දැනගෙන තියාගන්න. සංසේදජ කියන්නේත් නැත්නම් ඒ ඕපපාතික වගේම තමයි ඒක. මෞකසකින් එහෙම විජුවටකින් එහෙම නෙවෙයි උපදින්නේ. ඒ දෙකේ වෙනස විස්තර කරන්නේ අර විදියට. ඒකත් හිතවට මතක තියාගන්න. ඕපපාතිකයි කියලා ගන්නවා. විශාලවට තියෙන දිනේ. ඇතැම් හැබැයි විස්තර කෙරෙනවා දැන්. ඇතැම් තැනක සංසේදජ කියන වචනයත් පාවිච්චි කරලා තියෙනවා ඕපපාතික කියන වගේ. හරි අන්න එහෙම පොඩි මතකයක් තියෙනවා. කොහොම හෝ යම් කෙනෙක් පොඩි කාලයේ පොඩිවට පහළ වෙලා ස්වභාවයෙන් ඊට පස්සේ ටිකෙන් ටික වැඩුණා නම් ඒකට අපි කියන්නේ ඉබේ පහළ වුණා. ඉබේ කියන්නේ අර මෞකසකේ නැතුව පහළ වුණා. ඒකට කියන්නේ සංසේදජ කියන එකටයි අයිති වෙන්නේ. එහෙමනම් මම දැක්කේ නැහැ. නැහැ එහෙම කියලා නැහැ. කුසලයෙන් පහළ වෙනවා කියන ගමන් මට මතකයක් නැහැ. කුසලයෙන් පහළ වෙනවා සමහරවිට. කුසලයක් නිසා දැන් අර බෝසතාන් වහන්සේලා ගැනම ගත්තාම. කියන්නේ බෝසතාන් වහන්සේ නෙවෙයි, මේ පසේබුදුරජාණන් වහන්සේලා ගැන ගත්තාම. ඒ අය සම්බන්ධව පොඩි කාලේ දිහානුනේ එක නම් මන් දන්නේ. හැබැයි එහෙම කතාවක් නම් දැක්කේ නැහැ මේ ලපඩම්.
සංසය දෙක කියන්නේ ඒ ප්‍රේතී කියන්නේ ඒ සත්‍ය උපදින්නේ
එහෙම ප්‍රභේදයක් මම දැක්කනේ. අපි පස්සේ බලමු. ඒ ගැන විස්තර එහෙම ඊට පස්සේ බලමු. මේ මට නම් එහෙම මතකයක් තිබුණේ නැහැ. එහෙම උපදින සිතානුව එහෙම වෙන් කරලා තිබුණ බවක් දැක්කේ නැහැ. මොකද ඕපපාතික තමයි නිරය සත්වයොත් ඕපපාතිකයි. ඒ අයටත් ඕපපාතික කියලා කියන්නේ. එතකොට ඒ කුසල් හිතකින්ම පහළ වෙනවා හෝ අකුසල් හිතක කතාවක් නෙවෙයි එතන කියන්නේ. ඒ පහළ වෙලා ශරීරේ වැඩෙනවද නැද්ද කියන කනුව තමයි සංසේදජ ඕපපාතික දෙක වෙන් කරලා තියෙන්නේ. අපාය සත්වයොත් ඕපපාතිකයි, බ්‍රහ්ම ලෝකාදී සත්වයොත් ඕපපාතිකයි. ඒ අයගේ ශරීර වැඩෙන්නේ නැහැ. වැඩෙන ස්වභාවයම තමයි පහළ වෙන්නේ. එතකොට අපාය සත්වයෝ අනිවාර්යයෙන්ම අපසල් විපාක සම්තිරණ සිටින් පහළ වෙන්නේ. එතකොට බ්‍රහ්ම ලෝකාදී අනිවාර්යයෙන්ම කුසල් විපාකයක් විදිහටම මේ පහළ වෙන්නේ. ඒ නිසා මේ දෙකෙන්ම ඕපපාතිකවත් පහළ වෙනවා. ඔයතෙන් ඉතින් බලා ගන්න පුළුවන්. ඒකේ හරියටම අපිට කියන්න බෑ. දැන් කුඩා දරුවෙක් විදියට පහළ වුණාද, ශරීර වැඩිලා පහළ වුණාද කියන එක ඉතින් කියලා තිබුණොත් දැනගත්ත හැකි. ඒක ඕපපාතිකද සංසේදජද කියන එක. ඒ දැන් අපි මේ විදියට බලා ගන්න නේද? මේ අර කියපු න්‍යාය මූලිකව අපි ඒව අභිධර්ම කාරණාවලදී විස්තර කරගමු නේද? අපිට වැඩි විස්තර මෙතන කතා කරන්න වෙලාව මදි නිසා ඊතනක දල වශයෙන් අපි දැනගමු. මේ විදියට පහළ වෙලා වැඩෙනවා නම් අපිට මතක විදියට ඒකේ සමහර විටක වෙනසක් තියෙන්න පුළුවන්. පහළ වෙලා වැඩෙනවා නම් සංසේදජයි. එහෙම වැඩෙන ස්වභාවයෙන්ම පහළ වෙනවා නම් ඕපපාතික. ඊට පස්සේ මේක තව වෙන් කරලා පෙන්නනවා. ගබ්බස්ස සෙය්‍යා ගබ්බ සෙය්‍යා. ගර්භයකගේ සෙය්‍යාව ගර්භ සෙය්‍යාවයි. පුනබ්භවෝ ඒව අබිනිබ්බත්ති පුනබ්භවාබිනිබ්බත්ති. පුනබ්භවයම අබිනිබ්බත්තියනුයි පුනබ්භවාබිනිබ්බත්ති. මේ විදිහටත් අර්ථය දැනගන්න කියලා කියනවා. එතකොට මෙතන පුනබ්භවෝ ඒව අබිනිබ්බත්ති කියන එක විස්තර කරන්නේ පුනබ්භවයම අබිනිබ්බත්තියයි. නැවත භවයම පහළ වීමයි කියන එකයි. එතකොට මෙතනදී විඥානට්ඨිති කියන තැන විඥාණයෙන් අන්නේ ඌ තිතියක් නැහැ කියන අතේ විඥානට්ඨිති කියලා මෙතන කියන්නේම විඥාණයටමයි. එතකොට විඥානෝ ඒ විඥානං ඒව විඥානට්ඨිති. අන්න ඒ විදිහට විඥාණයම තමයි විඥානස්ථිතිය කියලා හැඳින්වෙන්නේ. අන්න ඒ විදිහටම පුනර්භවයම පුනබ්බවාවි ඔව් පුනබ්භවෝ ඒව අබිනිබ්බත්ති පුනබ්භවාබිනිබ්බත්ති කියලා නිරුක්තිය මෙතන දෙනවා. ඔව් එතන නෙවෙයි. මෙතනදී මේ කියන්නේ ගබ්බ සෙය්‍යා කියන පදේ සම්බන්ධවයි. එතකොට විඥානට්ඨිති කියන තැන විඥාණයෙන් අන්‍ය වූ ත්‍ිතියක් ස්ථිතියක් නැහැ වගේම නැහැ කියන අර්ථයෙන් විඥාණයටම විඥානට්ඨිති කියලා නමක් දුන්නා. අන්න ඒ විදිහටම ගර්භයෙන් අන්‍ය වූ සෙය්‍යාවක් නැහැ කියන අර්ථයෙන් ගබ්බ සෙය්‍යා කියලා කියන්න පුළුවන් කියන එකයි කියන්නේ. එතකොට ගර්භයම තමයි තින් ගර්භ සෙය්‍යාව වෙන්නේ. يعني ගර්භයම තමයි ගර්භ සෙය්‍යාව වෙන්නේ කියන අර්ථයෙන් තමයි මෙතන කරුණ කියලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා අබිනිබ්බත්ති කියලා කියන්නේ අබිනිබ්බත්තිය එහෙම නැත්නම් නැවත පහළ වීම කියන එක දෙආකාරයක පහළ වීමක් තියෙනවා. කොහොමද? පුනර්භව භූත පහළ වීමක්, පුනර්භවයක් නම් වූ පහළ වීමකුත් තියෙනවා. පුනර්භව නොවුනා වූ නැවත පහළවීමකුත් තියෙනවා. එතකොට නැවත පහළවීම කියන එක කොටස් දෙකයි. පුනර්භවයක නැවත භවයක පහළවීමකුත් තියෙනවා. නැවත භවයක් නොවි පහළවීමකුත් තියෙනවා. ඒ මොකක්ද ඒකේ තේරුම? දැන් මෙතනදී මේ භාග්‍යතුන් වහන්සේ අදහස් කළේ පුනර්භවයක පහළවීම නැහැ කියන එකයි. එතකොට මේ මොකක්ද කියන්නේ? තේරුම්. පුනර්භවයක් නොවි පහළවීම, හට ගැනීම, නැවත හට ගැනීම මොකක්ද? මෙතන හට ගැනීම කියන්නේ දැන් ස්කන්ධයන්ගේ හට ගැනීමනේ. ඉතින් මේ ජීවිතයේ තියෙන ස්කන්ධ ධර්ම යන්ගේ ක්ෂණික ඇතිවීම නැතිවීම ගැනයි මේ කියන්නේ. දැන් මේ දැනට දැන් අබිනිබ්බත්ති කියලා කියන්නේ නැවත හට ගැනීම. එතකොට මේ නැවත හට ගැනීම කොටස් දෙකයි. මතු භවයකත් පුනර්භව භූත වූ අබිනිබ්බත්තියකුත් තියෙනවා. මතු භවයක මේ ස්කන්ධ පහළවීමකුත් තියෙනවා. මතු භවයක ස්කන්ධ පහළවීමටත් අපි කියනවා අබිනිබ්බත්ති කියලා. ඒ වගේම මේ වචනෙම පාවිච්චි කරනවා දැන් මේ අවස්ථාවේ තියෙන ස්කන්ධ ධර්ම ටික නැති වෙලා යනවා. මේ මොහොතේම නැති වෙලා ගිහින් නැවත පහළ වෙනවා. ඉතින් ඒකටත් අපි අබිනිබ්බත්ති කියලා කියනවා. හැබැයි මේක පුනර්භවයක් වූ අබිනිබ්බත්තියක් නෙවෙයි. පුනර්භව නො වූ, පුනර්භවය කියන්නේ නැවත භවයක් නෙවෙයි. තරු නැවත භවයක නො වූ මේ භවයේම වූ ස්කන්ධයන්ගේ පහළ වීම. මත් නැවත පහළ වීම. එතකොට ඊළඟ භවයක පහළ වෙද්දී ඒක පුනර්භව භූත වූ, එහෙම නැත්නම් පුනර්භවයක් නම් වූ අබිනිබ්බත්තිය. කතාව පැහැදිලිද? ඒක අබිනිබ්බත්ති කියන එකේ අබිනිබ්බත්ති කියන එකයි කොටස් දෙකකට බෙදුවේ. අබිනිබ්බත්ති අපි කෙටියෙන් මතක තියාගත්තොත් අබිනිබ්බත්ති කියලා කියන්නේ ස්කන්ධයන්ගේ පහළවීම කියලා. ඒකේ දවර කොටස් දෙකයි. නැවත භවයක පහළ වෙන ස්කන්ධ, නැවත භවයක අලුත් භවයක ස්කන්ධයන්ගේ පහළවීම සහ මේ භවයේහිම ස්කන්ධයන්ගේ පහළවීම. එතකොට මේකට අපි කියන්නේ අබිනිබ්බත්ති. මේ භවයේම මතු භවයක ඉපදීමට කියනවා පුනර්භව. පුනම්භව. ඒක පුනර්භවයක ස්කන්ධයන්ගේ පහළ වීම තමයි පුනම්භව අබිනිබ්බත්ති. එතකොට ඒ අබිනිබ්බත්තියේ කොටස් දෙකයි. ඒකෙන් මෙතන භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ පුනර්භවයක මතු භවයක ස්කන්ධයන්ගේ පහළ වීමක් නම් නැහැ. ඒක ප්‍රහාණය කළා කියන එකයි අර්ථය. ඒ නිසා තමයි මේ පුනර්භවයම අබිනිබ්බත්තියයි කියන අර්ථයෙන් පුනබ්බවාබිනිබ්බත්තිය කියන අර්ථය ගත්තේ. එහෙම නැතුව මේකත් ප්‍රහාණය කළා කියලා කිව්වොත් ඉතින් ආපහු මෙතනින් පස්සේ ස්කන්ධයන් හතරක් පහළ වෙන්න තියෙන්න ඕනනේ. එහෙම ගන්න බෑ. භාග්‍යතුන් හන්දට මේ ජීවිතයේදී ස්කන්ධ ඉතින් පහළ වෙනවා. පිරිනිවෙන තාක්කල් ඒ පහළ වෙනවනේ. හරි. ඒක එහෙමනම් පැහැදිලි ඇති. මොකක් හෝ ගැටලුවක් තියෙනම් විනාඩි ගානක් බැ. මෙහෙම සිතා. තප්පර 30ක් එක්කෙනෙකුට තප්පරේ ගානේ. මේ විදිහට ගැටලු නැති වෙන්නේ. ඒ ජානන්දාශ් තියෙන. එහෙනම් ඔන්න දැන් බ්‍රාහ්ම මෙතනදී අදහස් කරන්නේ පුනර්භව භූත අබිනිබ්බත්තියයි. අබිනිබ්බත්ති කොටස් දෙකයි. ඒකෙන් මෙතනදී භාග්‍යතුන් වහන්සේ මේ අදහස් කරේ පුනර්භවයක පහළ වීම නැහැ කියන එකයි. ඔව්. ඉතින් මේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවනේ මෙතන අදහස් කරන්නේ. දැන් මේක දේශනා කරේ ගාව ඈ. මේක තමයි ඉද කියලා කිව්වේ කොහෙද? මෙහි කියන්නේ කොහෙද? භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරපු තැන. දැන් භාග්‍යතුන් වහන්සේ මේක දේශනා කරානේ. පුනබ්බවාපි නිබ්බත්ති පහීනා කියලා. ඇතිද? පුනබ්බවාපි නිබ්බත්ති පහීනා කියලා දේශනා කළානි භාග්‍යතුන් වහන්සේ. අන්න එතන. හරි ඇති නේද? එහෙනම් හරි ඇති නේ. ඊළඟ කොටසට යමු නේද? ඔන්න ඊට පස්සේ බ්‍රාහ්මණතුමාට දැන් බණින්න තිබුණු ටික ඉවර වෙලා නේද? ඊට පස්සේ දැන් කරුණු 8කින් භාග්‍යතුන් වහන්සේ දොස් කිව්වා. ඒ ටික දැන් ඉවරයි. ඊට පස්සේ බලමු අපි නේද? ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ තව ඉස්සරහට දේශනා කරනවා. අපි ඒ ටික කියාගෙන යමු. කාටද දන්නේ තියෙන්නේ කොට? කවුද ඉතිරි කොටක කියන්නේ? භාග්‍යතුන් වහන්සේ කරුණ දේශනා කරන්න පටන් ගන්නවා. එතකොට කොහොමද? මුලින්ම ඉන් බ්‍රාහ්මණතුමනි යම්සේ ටිකිලියක් ඉන් විතර 8ක් 10ක් 12ක් ටිකිලියකදී ඉන් විතර 8ක් 10ක් 12ක් තියෙනවා. ඉතින් ඒවා කිචිලි හොඳට රකින්නවා කියන එකයි. කෙටියෙන් මේ වචන ටික අපි ඉස්සරහට අටුවාවෙන් පැහැදිලි කරගමු. ඉතින් හොඳට ඒවා රකින්නවා, ඒත් එක්කම ඒවා උණුසුම් ගන්නවනවා, ඒ වගේම ඒවාගේ කුකුළු ගඳ ගන්නවනවා කියලා කියන අපි බලමු මොකද්ද මේ කියන්නේ කියලා නේද? එතකොට මේ විදිහට තියෙද්දී ඒ කුකුළු පැටව අතරින් යමෙක් පළමුව ආනිය සිලින් හරි එහෙම නැත්නම් මුව තුඩින් හරි ඒ විතර කටුව පලාගෙන මේ ලෝකේ පහසුවෙන් උපදිනවා නම් ඒ කෙනාට බ්‍රාහ්මණතුමනි කියන්න ඕන ජේෂ්ඨයා කියලාද කොහොමද කියන්න ඕන කනිෂ්ඨයා කියලාද කියන්න ඕන ඊට පස්සේ කියනවා ස්වාමීන් ඉතින් ජේෂ්ඨයා කියලා තමයි කියන්න වෙන්නේ ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණතුමනි අන්න ඒ විදිහටම මමත් මේ අවිද්‍යාවෙන් වැසුනා වූ අවිද්‍යාවෙන් අවිද්‍යාවට පිවිසුනා වූ අවිද්‍යාව අවිද්‍යාව හරියට අර විජුවටක් වගේ අවිද්‍යාව තුලට පත් වෙලා ඉන්න අවිද්‍යාවෙන් වැසීගත්තු මේ ප්‍රජාවේ මේ සප්ත ප්‍රජාවේ අවිද්‍යා අණ්ඩකෝෂය පලාගෙන අවිද්‍යාව කියන මේ විජුවට පලාගෙන එකලාවම ලෝකයේ අනුත්තර සම්මා සම්බෝධිය සාක්ෂාත් කරගත්තා. බ්‍රාහ්මණතුමනි, ඒ මම ලෝකයට ජේෂ්ඨ වෙමි, ශ්‍රේෂ්ඨ වෙමි කියන එකයි මේක තේරෙන්නේ. ඒකට අන්න භාග්‍යතුන් වහන්සේ ඒ තමන් වහන්සේගේ ලෝකයේ ජේෂ්ඨභාවය දැන් ඇයි භාග්‍යතුන් වහන්සේ අනිත් අයට වන්දනා කරන්නේ නැත්තේ? දැන් එහෙමනම් ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ වෙන්න බෑ එහෙම වෙන්න නම් අන්න ඒ වන්දනා නොකරන්න හේතුව දැන් තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ තමන් වහන්සේ මේ ලෝකයේ අනිත් අයගේ තියෙන මේ වැඩිහිටිකම වගේ නෙවෙයි ඊට වඩා ශ්‍රේෂ්ඨ වැඩිහිටිකමක් ජේෂ්ඨත්වයක් භාග්‍යතුන් වහන්සේට තියෙනවා. ඒ තියෙන ජේෂ්ඨත්වයේ ශ්‍රේෂ්ඨත්වයේ මොකද්ද කියන එක දන්නේ නැති ගම නිසානේ දැන් බ්‍රාහ්මණතුමාගේ කතාව කිව්වේ. භාග්‍යතුන් වහන්සේ බාල කෙනෙක් වෙලා වැඳින හැ කියන අදහස හිතේ තියාගෙනනේ ඊට පස්සේ දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ බාල කෙනෙක් වෙලා වන්දනා කරේ නැහැ නෙවෙයි බාල කෙනෙක් නොවුණු නිසා එහෙම නැත්නම් ජේෂ්ඨ තත්වයේ තමන් වහන්සේ වැඩ සිටිය නිසායි වන්දනා කරේ නැත්තේ. මොකක්ද මේ ජේෂ්ඨකම ශ්‍රේෂ්ඨකම කියන එක විස්තර කරන්නයි මේ දේශනාව කරන්නේ. හරි. අපි ඒ ටික පැහැදිලි කරගමු බලන්න අර්ථ කතාවේනේ. තව ඒ දොස් කීම් වලට අදාළ කතාව තව ටිකක් කට කතාවේ කියනවා. අපි ඒ ටිකක් කියාගෙන කාටද දැනගන්න.
ඒවා කාකට කාදකෝ පට්ටාය අරත රූප ආදී අට්ටේ අක්කෝස වස්තුවේ අක්කෝසම් ගම්පි ප්‍රහක්මන බබවා ගම්මිතරෝ ගම්මරාජා ගම්මස්ථානි තථාගතෝ අනුකම්පා සීතලේකක චක්කුණා ඕලෝකේතෝ යම් යම් ධම්මදාත පටිවිචිප්පා චේතනා විනාසක් පත්තෝ හෝති.
තවත් ටිකක් කියන්න යන්න. ඒ ටික ඉවර වෙන්නේ නම් තව ගොඩක් දුරට යනවා. අපි ඔය මෙහෙම නම් පරිවර්තනය කරලා ඉන්නේ. හරි.
ඒවක් ආගත කාලකෝ පට්ටාය මෙසේ පැමිණි තැන් පටා අරස රූප ආදී කි අට්ටේ අක්කෝස වස්තු වි අරස රූප ආදී කි අටවැදෑරු අක්කෝස වස්තු උන්ගේ අක්කෝසං තම්පි බ්‍රහ්මණ අක්කෝස කරන්නා වූ බ්‍රහ්මණ යාදිත ධම්මිස්තරෝ ධර්මේශ්වරෝ ධම්මරාජා ධර්මරාජෝ ධම්මස්ථානි ධර්මස්වාමීකෝ තථාගතෝ තථාගතෝ භගවා භාග්‍යතුන් වහන්සේ අනුකම්පා අනුකම්පාවෙන් සීතලේනිව චක්ුණා ඕලෝකෙත්තෝ සිතින්දු ඇති බලතේ යම් ධම්මධාතුන් පටිවිජ්ජිත්වා යම් ධර්මධාතුවක් ප්‍රතිවේද කොට දේශනා විලාසක් පත්තෝ පොති දේශනා විලාසයට පැමිණියා වූවේ දෙයිද තත්ත ධම්මධාතුයා සුප්පටි විදත්තා
සුප්පටි විද්ධත්තා
සුප්පටි විද්ධත්තා විකත බලාගතේ අන්තලික්කේ සම්බුද්ධතෝ
සමබ්බුද්ධතෝ
සමබ්බුද්ධතෝ ශුන්‍ය ඡන්දෝ විය සරද කාලේ සුරි යෝගියච බ්‍රහ්මනස්ත හදයන් හදයන්ත පාරම් විදමත්ව තාන් ඒද අක්කෝස වත්තුමි තේන තේන පරියායේන අඤ්ඤතා දස්සෙත්වා කුණති අත්තනෝ කරුණා විපාර අට්ඨහි ලෝක ධම්මිහි අකම්පීය වාදීන කටිරද්දා සාදී ගුණ ලක්ෂණ පඨවි සමචිත්තං
චිත්තතං
චිත්තතං අකුප්ප ධම්මත් අකුප්ප ධම්මත් අංච ප්‍රකාශෙන්තෝ අයං බ්‍රහ්මනෝ කේවල පරිතතිර ඛණ්ඩ දන්ත වලිත්ත චතාදීහි අත්තනෝ
ඒ ටිකත් අපි පරිවර්තනය කරලා ඉන්නේ. ඉවර වෙන්න තව ගොඩක් දුර යන්න
තියෙනවා. සස්සා ධම්ම ධාතුය. ඒ ධර්ම ධාතුව සුප්පටි විද්දත්තා මනාව ප්‍රතිවේද කළ බැරි විගත බලාගේ අන්තරි ඒ පහව බලාගු වෙති අහතේ සම්බුද්ධතෝ
හොඳට බලන්න වචන
සම්බුද්ධතෝ සම්බුද්ධතෝ උන්නේ චන්දෝ විය නැගී සිටියා වූ පූර්ණ චන්ද්‍රයාමෙන් සරදකාලී සූර්යෝ වියච සරදකාලී සූර්යාමෙන්ද
සරදකාලී කියන්නේ ඒක පාලි වචනේ
සරත්කාලී සූර්යාමෙන්ද බ්‍රහ්මනත් බ්‍රහ්මණයාගේ හදයාන්තකාරං විදමස්සෝ හදයාන්තකාරය පහ කරුමේ තාන් ඒව ඒ අටවැදෑරුම් අක්කෝස වස්තුනි අක්කෝස වස්තුන්ට තේන තේන පරියායේන ඒ කාරණේ අඤ්ඤතා දස්සෙත්වා අන් අයමකින් දක්වා කුණටි කුණ අපි නැවතද අත්තනෝ තමන් වහන්සේගේ කරුණා විපාර කරුණා විස්තාරය අට්ඨිරෝක ධම්මේ.
ඒ කියන්නේ පැතිරුණු කරුණාව, කරුණා විපාරං කියන්නේ පැතිරුණු කරුණාවද තමන් වහන්සේගේ පතල මහා කරුණාවද
තමන් වහන්සේගේ පතල වූ මහා කරුණාව අට්ඨි ලෝක ධම්මේහි අෂ්ට ලෝක ධර්මයන්ගේ අකම්පීය භාවයෙන් නොසැලීමේ අකම්පීය භාවයෙන් පටිලක්ක නොසැලීමේ ලබන ලද
නොසැලෙන බවින් ලැබූ
නොසැලෙන බවින් ලැබූ සාදී ගුණ ලක්ෂණ සාදී ගුණ ලක්ෂණ වූ පඨවි තම චිත්තතං පොළව සම්පූර්ණ ඇති බවද අකුප්ප ධම්මත්තංච නොකෙපින බවද ප්‍රකාශෙන්තෝ ප්‍රකාශ කරන තේක අයම් බ්‍රහ්මනෝ මේ බ්‍රහ්මන තෙමේ කේවල භූදේ ඵලිත තිර වැසුණු කිත ඛණ්ඩ දන්ත වැටුණු දක් වරිත්ත චදා දීහි රැලි දී කියා වූ සම් ආදී අත්තනෝ සමන්ගේ බුද්ධ බාවන් සංජානාති මහල් දන්නේද නෝචකෝ ජානාති අත්තානං ජාතියා අනුගත තමන් ගැන උප්පත්තිය හා අනුව ගිය ජරාය අනුගත ජරාගේ ගෙනන ලද ව්‍යාධිනා අභිභූතං ව්‍යාධියෙන් වඩන ලද මරණේන අබ්බාහතං මරණේ නහන ලද වට්ටපාමි භූතං සතරක කණුවක් බඳු වූ අච්ච මරිත්වා අද මැරී කුණ තෙලීව නැවත හෙටම උත්තාන් සහින ධාරක භාව ගමනීය ගුරුකෘප හොයන හොයන දරු බවට යා යුතු බව නෝචකෝ ජානාති ඒ කරුණ ගැන නොදන්නේය. මහන්තේන කෝපන උත්සාහේන මම සංකිතා මම සංකිතා ආගතෝ මහන්තේන මහත් වූ මහන්තේන කෝපන උත්සාහේන මහත් වූ උත්සාහේ මම සංකිතා ආගතෝ මා සමීපේට ආවේය. තදත්ත ආගමන සාර්ථකං හෝතුති චින්තේත්වා ඉමස්මින් ලෝකේ අත්තනෝ අප්පටි තම කුරේජා ප්‍රභාවං දස්සේතෝ දෙයතාපි බ්‍රහ්මනාති ආදිනායේන බ්‍රහ්මනස්ස ධම්ම වේදනා වට්ටේති. තමත්
අත්ථ තං ආගමනං
අත්ථ මොහුගේ තං ආගමනං ඒ පැමිණීම සාර්ථකං හෝතුති සාර්ථක වේවායයි චින්තේත්වා පිතා ඉමස්මින් ලෝකේ මේ ලෝකෙහි අත්තනෝ තමන් වහන්සේගේ අප්පටි තම අප්පටි තම වූ කුරීජා ප්‍රභාවන් දස්සේතෝ අන්‍ය සාධාරණ භාවයේ දක්වනසේ.
පළමු කොට කුරීජාතු භාවන් කියන්නේ පළමු කොට හටගත් බව.
පළමු කොට හටගත් බව දක්වනසේ සේයදාපි ප්‍රහත්මන ඉති සේයදාපි ප්‍රහත්මන යයි ආදීනා නයේන ආදී වුනයි ප්‍රහත්මනස්ස ධම්ම දේශනා වඩේති ප්‍රහත්මයාට ධර්ම දේශනා කරසිරිත
වඩේති කියන්නේ වැඩුසේ ධර්ම දේශනාවක් වැඩුසේ කියන්නේ තියෙන දේශනා කළා කියන එක තමයි. අපි මේ ඊට පස්සේ ඉතින් මොකක්ද මේ විස්තරේ කියන්නේ? ඉතින් ආපු වෙලාවේ ඉඳන්ම ආගත කාලතව පට්ටායි නේද? ආපු වෙලාවේ ඉඳන් ඉතින් භාග්‍යතුන් වහන්සේට මේ අරස රූපාදී මේ වචන 8කින් හොඳටම බැන්නා. දොස් කිව්වා. එහෙම කියපු මේ බ්‍රාහ්මණතුමාටත් ධම්මිස්සරෝ ධම්මිස්සරයි කියලා කියන්නේ ධර්මයට ඊශ්වර වූ භාග්‍යවතුන් වහන්සේ ධර්මේශ්වර වූ ධර්ම රාජ වූ ධර්මස්වාමී වූ තථාගත වූ භාග්‍යවතුන් වහන්සේ. එතකොට මේ විශේෂණ පදවල අර්ථයකින් පැහැදිලි නේ. ධර්මයට ඊශ්වර නිසා ධර්ම රාජ කියද්දිත් එතකොට ධර්මයෙන් ධර්මයට ප්‍රධාන කියන අර්ථයක් එතකොට අධිපති කියන අර්ථයක් තියෙනවා. ධර්මස්වාමි ධර්මයේ ස්වාමී වූ තථාගත වූ භාග්‍යවතුන් වහන්සේ. අනුකම්පා සීතලේන ඒව චක්ුණා. අනුකම්පාවෙන් සිසිල් වූ ඇසින්ම ඕලෝකින්තු ඒ බ්‍රාහ්මණතුමා දෙස බලමින් යම් ධම්ම ධාතුන් පටිවිජ්ජිත්වා. මෙතනේ ධම්ම ධාතු කියලා කියන්නේ සර්වඥතා ඥාණයට කියන නමක්. ඒකත් ඒ සටහනක් දාලා තියාගන්න එක වටිනවා. යම් සර්වඥතා ඥානය ප්‍රතිවේද කරගෙන දේශනා විලාසප්පත්තු හෝති. දේශනා විලාසයට පැමිණුනේ වේද. ඒතකොට මේ විදිහේ දේශනාවක් කරන්න ඉතින් භාග්‍යතුන් වහන්සේ සුදුසුකම් ලැබුවේ මෙන්න මේ සර්වඥතා ඥාණය ප්‍රතිවේද කරපු නිසායි. තස්සා ධම්ම ධාතුයා සුප්පටි විද්ධත්තා. ඒ ධර්ම ධාතුව මනාව ප්‍රතිවේද කරපු බැවින්. ඒ කියන්නේ ඉතිරියක් නැතිව නිවැරදිවම සම්පූර්ණවම ඒ සර්වඥතා ඥාණය ප්‍රතිවේද කරපු නිසා. හරියට වලාකුළු නැති අහසක නැගුණු කුන් හඳ වගේ. ඉතින් වලාකුළු නැති අහසක හරි මැදට ආපු කුන් හඳ වගේ. මේ වගේම සරත් කාලයේ සූර්යා වගේ. එයි මේ සරත් කාලේ කියලාම කියන්නේ ඉවස්සාන කාලේ කියන්නේ. මේ සරත් කාලෙදි කියවෙනවා වලාකුළු පහ වෙනවායි කියන. වලාකුළු හිම නැහැ කියනවා. සරත් කාලෙදි ආකාශයේ බොහොම ඒ වලාකුළු ආදීන් තොර වුණ කාලයක් නිසායි සරත් කාලය කියලා කියන්නේ. එතකොට හොඳට ඉර ප්‍රකටයි. හොඳට ඉර පැහැදිලි කියන එකයි. එතකොට මෙන්න මේ සරත් කාලයේ සූර්යා වගේ බ්‍රාහ්මණතුමාගේ හදවතේ තිබුණු ඒ අවිද්‍යා අන්ධකාරය දුරු කරමින් ඒ බ්‍රාහ්මණතුමා පාවිච්චි කරපු අක්‍රෝෂ වස්තුම ඒ ඒ පරියායෙන් ඒ ඒ කරුණින් වෙනස් ආකාරයකට අර්ථ දක්වමින්. එතුමා කිව්වේ වෙනාර්ථයකින් ඒකම වෙනස් ආකාරයකට අර්ථ දක්වමින් නැවතත් තමන් වහන්සේගේ පතන මහා කරුණාව කරුණා විපාර කරුණාවේ තියෙන පුළුල් බව පැතිරුණු බව ඒ වගේම අෂ්ටලෝක ධර්මයන්ගෙන් කම්පා නොවන භාවයෙන් ලැබුවා වූ තාදී ගුණ ලක්ෂණ තියෙන පෘථුවි සම චිත්තයක් ඇති බව. හරියට මේ මහා පොළොව වගේ කම්පා නොවන හිතක් ඇති බවත් එතුමාට දක්වමි. අකුප්ප ධම්මතංච ප්‍රකාශෙන්තු. නොකිපෙන ස්වභාව ඇති බවත් දක්වමි. කේන්ති ගන්නෙ නැති එහෙම නැත්නම් කිපෙන්නේ නැති ස්වභාවයක් එතුමාට ප්‍රකට කරමි. මේ බ්‍රාහ්මණතුමායකින් මේ වැඩිහිටිකම ගැන කියන්නේ ඵලිත තිර. ඵලිත කියන්නේ පැසුණු කියන එකයි. එතකොට පැසුණු හිස් ඇති බව. ඒ වගේම ඛණ්ඩ දන්ත කැඩුණු දත් ඇති බව. ඒ වගේම වලි තච. වලි කියන්නේ රැලි කියන එකයි. තච කියන්නේ හැමත. එතකොට වලි තච. රැලිනේ වැටුණු හැම කියන මේ ආදී කාරණාවන්ගෙන් තමන්ගේ වැඩිහිටි බව හඳුනාගන්නේ. ඉතින් මේ බ්‍රාහ්මණතුමා වැඩිහිටි කියන බව හඳුනාගන්නේ මෙන්න මේ කියපු කාරණාවලින්. නෝචකෝ ජානාති. ඒ වුණාට එතුමා මෙන්න මේ කාරණා ටික දන්නේ නැහැ. මොකක්ද දන්නේ නැත්තේ? ජාතියා අනුගතං ජරාය අනුසතං වියාදීනා අභිභූතං මරණේන අබ්බාහතං වට්ටකානුභූතං. ඒ මොකක්ද? ජාතියෙන් බැඳුණු. එතකොට ජාතියා අනුගතං කියන්නේ අනුබද්ධං කියන එකයි. එතකොට ජාතියෙන් බැඳුණු, ජරාවෙන් මෙලුණු, ව්‍යාධියෙන් මැඩුණු, මරණයෙන් නැසන ලද වට්ටකානුභූතං කියන්නේ මේ සසරේ සසරට කණුවක් වූ කියන එක අපි සිංහලෙන් කියන්නේ. සසරට කණුවක් වූ කියලා කියන්නේ සසරෙම හැසිරෙන, එකෙන් ගොඩ යන්න පුළුවන්කමක් නැති, නිකන් සසරෙම දිගට ඉන්න, සසරෙම පිහිටාගත්තු, මේකෙන් ගොඩ නොගිය කියන එකයි අර්ථය. අජ්ජමරිත්වා පුරත්‍රි පුනසේ උත්තාන සයන ධාරක භාව ගමනීයම්. අද මැරිලා හෙට දැන් මේ වැඩිහිටි කිය ඉන්න තමන් අද මැරිලා හෙට ආපහු පහවදාම උඩට පහවදාම උපදිනවා ටික දවසකින් ආපහු උඩු දෙලිය අතර නිදන දරුවෙක්ගේ තත්වයට පත් වෙන්න ඉන්න අත්තානං නොචකෝ ජාන. තමන්ව තමන්ගේ මේ තමන් සම්බන්ධව දන්නේ නැති කෙනෙක් මහන්තේන කෝ උත්සාහේන මම සම්තිකන් අවතින් බොහොම මහන්සියෙන් වෙහෙසින් ඉතින් අපි ළඟට ආවේ. දැන් එයි අර මේ වගේ රහතන් වහන්සේ කෙනෙක්ව දකින්නවා නම් හොඳයි කියලා අදහසක් එහෙම ඇති කරගෙන ආවයි කියලා අර කියන්නේ. ඉතින් වෙහෙස මහන්සියට ඉතින් වයසයි, දැන් වයස වුණත් ඉතින් භාග්‍යතුන් වහන්සේව දකින්න කැමැත්තෙන් මේ ආවේ. ඉතින් මේ නිසා බොහොම උත්සාහයකින් මෙතින් ආවේ. එතුමාගේ ඒ පැමිණීම සාර්ථක වේවා කියන ඒ කාරුණික හිතින් ඒ විදිහට හිතලා මේ ලෝකයේ තමන් වහන්සේට අප්‍රතිසම, එහෙම නැත්නම් අසදෘ තමන් වහන්සේගේ අප්‍රතිසම කුරේ ජාත භාවයේ දක්වමින්. අප්‍රතිසමං කියන්නේ අසදිසං කියන එකයි තේරුම. සදිස නැති, න සදිසන්ති අසදිසං, සමානෙක් නැති, අසදෘෂ කියලා අපි සිංහලෙන් කියන්නේ. එතකොට සදිසයක් නැති, සමානයක් නැති කියන අර්ථයෙන් අප්‍රතිසම, ප්‍රතිසමයක් නැති, ඒ අසම වූ පුරේජාත භාවය, මුලින් හටගත් බව, මුලින්ම උපන් බව දක්වමින් සේයතාපි බ්‍රාහ්මණ යනාදී ක්‍රමෙන් බ්‍රාහ්මණතුමාට ධර්ම දේශනා කරා. එතකොට භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කිරීමේ හේතුව ගැන තමයි දැන් ඉතින් මේ විස්තර කරන්නේ. බොහෝම කරුණාවෙන් මෙච්චර මේ මෙහෙස මහන්සි වෙලා ආපු මේ බ්‍රාහ්මණතුමාට ඉතින් මේ නිවන් මාර්ගය විවර වේවා කියන ඉතින් මේ කරුණා හිතින්ම තමයි බුදුතුමා මහන්සි ධර්ම දේශනා කළේ. දැන් මේ වගේ අට වාරයක් කියන්න ඕන නැහැ හිතලා බලන්න. සාමාන්‍ය ලෝකේ මිනිස්සුෙකුට නේද මෙච්චර බොරුවට අට වතාවක් දොස් කියන්න ඕන නැහැ. බොරුවට එක වතාවක් කිව්වොත් නේද, එක වතාවක් දොස් කිව්වොත් බලා ගන්න තිබුණා නේද? ඉතින් ඒකයි අර භාග්‍යතුන් වහන්සේගේ ඒකනි මතක් කළේ අර පඨවි සමචිත්තතා නේද? මහ පොළොව වගේ කම්පා නොවන සිතක් ඇති බව. කරුණා විපහාරක්. පත් පැතුරුණු මහා කරුණාවක් ඇති බව ප්‍රකට කරමින් තමයි ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව කළේ කියන එකයි විස්තර කරන්නේ. හරි, ඊට පස්සේ විස්තරය භාග්‍යතුන් වහන්සේ කරපු දේශනාවේ විස්තරේ ඊළඟට විස්තර කරනවා අර්ථකථාවේ. ඒකත් අපි කාටද දන්නේ ඉතිරි කොටස කියේ.
ඕපම්මත්තේ
යථානාම බ්‍රාහ්මණ ඉති බ්‍රාහ්මණ තුමනි යම්සේ
රාක්මුනි යන්තේ යයි දස්සේ දිප්පයි කුකුඩියා අණ්ඩානි අට්ඨවා රතවා ද්වාදස්වාදී එත්තපන කිංචාක කුකුඩියා උත්තප්පකාරතු ඌනාදිකාන්ති අණ්ඩානි මුති කුකුඩියා අණ්ඩානි අට්ඨවා රතවා ද්වාදස්වා ඉති
ඉති එත්ත
ඉති එත්ත යන මිහි වනාහි කිංචාක කුකුඩියා කිංචා කිඥම් නේද කුකුඩියා කිතිනේකට උත්තප්පකාරතු
කිංචාත්‍යදි ඉඳින් 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 කියලා අපි තේන්නේ නිපාතයක් තියෙනවා
කිංචාත්‍ය ඉඳින් කුකුඩියා උත්තප්පකාරතු කිලියද සිව් ප්‍රමාණේ ඌනාධිකානිති අණ්ඩානි මුන්ති අදුන්ද වැඩි වූද විස්තර වෙති
වෙද්ද
වෙද්ද අතකෝ වචන සිලිච්ඡතාය ඒවං උත්සංති වේති සබ්බං අතකෝ ඉක්මිති වචන සිලිච්ඡතාය
එහෙත්
එහෙත් වචන සිලිච්ඡතාය වචන සිලිච්ඡි භාවේ ඒවං උත්සංති වේති සබ්බං මෙසේ කියන ලක්ෂ්‍යය යයි අදීති ඒවං හි ලෝකේ සිලිච්ඡං වචනං හෝති ඒවං හි මෙසේ වනාහි ලෝකී ලෝකයෙහි සිලිප්තක් වචනං හෝති සිලිච්ඡි වචනෙහි සාතස් සෝති
හොඳට බලන්න වචනේ හැදෙන හැටි ඊට පස්සේ පද වෙන් කරපුවාම බලා ගන්න ඕන කොහොමද හැදුනේ කියලා තානස්සු
තානස්සු තානස්සුති තානස්සු තානස්සු ඉති තානස්සු යනු තානස්සු වශයෙන් පද බෙදා ගැතිය භවෙයං ති උත්තං හොති භවෙයං ඉති
භවෙයං
භවෙයං ඉති වන්නා වූ යයි කියන ගැතිවි කුක්කුටියා සම්මා අතිසයිතා අතිසයිතා නීති කාය ජානිත්‍යා කුක්කුටියා
ජනිත්‍යා
ජනිත්‍යා කුක්කුටියා පක්කේ වසාරෙත්වා හේතං උපරි හරත්තියා සම්මං අතිසයිතාති කුක්කුටියා සම්මා අතිසයිතා ඉති
සයිතානි ඉති
සයිතානි ඉති
දැන් මේ අණ්ඩාන කියන පදයට විශේෂණ පදනි නපුංසකෙනින්ම බහුවචනෙන් ගිහින් තියෙනවා
කුක්කුටියා සම්මා අතිසයිතානි යනු කාය ජනිත්‍යා කුක්කුටියා ඒ මෞ කිතිලිය
විසින්
කිතිලිය විසින් පක්කේ පසාරේත්‍රා විහාටු විදහර හේතන් උපරි හරන්තියා ඔහුගේ මත්තේ යැගීමෙන්
ඒ බිජු මත්තෙහි
බිජු මත්තෙහි යැගීමෙන් සම්මා අතිසයිතානි මනාකට රකී යන්නයි සම්මා පරිසේදී
රකිනා ලද යනාරිකයි
රකිනා ලද යන්නයි සම්මා පරිසේදී තාතීදී ආරේණ කාලං උතුම් ගාථා පෙන්තියා සුත්තු සමන්තකෝ සේදිතානි
තව ටිකක් කියනවා කළු අකුරට එනකන්
උස්මේ කතා නීති උත්තම් හොති සම්මා පරිසේදිතා ඉති
සාදිතානි පරිසේදිතානි නපුංසක බහුවචන
සම්මා පරිසේදිතානි යනු ආලේන කාලය ආලේන කාලයේ උතු ගාහා පෙන්තියා ඍතු ගැන්වීමෙන් සුත්තු සාමන්තතෝ මන සුත්තු සාමන්තතෝ
සමන්තතෝ
මනාකොට හාත්පතින් සේදිතානි කුකුල්දක
නැහැ ඒ ඊළඟට
මොනසු
ඔව් සේදිත කියලා කියන්නේ දහහ ගන්නවා කියන්නේ දහහ ගන්නවා කියලා කියන්නේ දාඩිය ගන්නවා කියලා අපි කියන්නේ
උස්මේ කතා නීති උත්තම් හොති උස්මේ කතා නීති
උනුසුම් කරන ලද්දේ
උත්තම් හොති කියන ලද්දේ
උනුසුම් කරයි නෙවෙයි දැන් මේක කියන්නේ විශේෂණ පදේ කියන්නේ බිත්තර වලට කරන ලද උනුසුම් කරයි කිව්වොත් ඒක කත්රුකාරකයි මේක කියන්නේ කරන ලද බිත්තර උනුසුම් කරන ලද බිත්තර උනුසුම් කරන ලද්දේයි යනාර්ථයි.
සම්මා පරිභාවිතා කීති
භාවිතානි.
සම්මා පරිභාවිතානි කීති සම්මා පරිභාවිතානි යනු කාලේන කාල සුත්තු සමස්තෝ භාවිතානි. කාලේන කාල කාලේන කාලයට සුත්තු සමස්තෝ මනාපට ආත්පසි භාවිතාති වඩයි යන්නයි.
වඩන ලද
වැඩු
කියන එක.
කුක්කුට ගන්ධන් ගාහා පිතා පිතා නීති උත්තං හෝති. කුක්කුට ගන්ධන් කුකුළු ගඳ ගාහා පිතා නීති ගන්ධන ලද්දේ යයි උත්තං හෝති කීන ලද්දේවි. පිතානියස්මා තාය කුක්කුටියා ඒවං තීහි ප්‍රකාරේහි තානි අන්තානි පරිපාලීය මානානි න පූති නි හොන්ති. දැන් යස්මා යංසේ කාය කුක්කුටියා ඒ ඉතිලිය විසින් ඒවන් තීහි ප්‍රකාරයකි මේ තුන් ප්‍රකාරයකින් තානි අන්දානි පරිපාලීය මානානි තානි අන්දානි ඒ විස්තර පරිපාලීය මානානි පාලනය කරයිද
පාලනය කරන්නා වූ
පාලනය කරන්නා වූ නෑ පූති ඉති හොන්ති කුණු නොවන්නේ යැයි.
නෑ හොඳට බලන්න වචන. න පූතීනි
න පූතීනි හොන්ති.
එතකොට මේ පූති පදෙත් ගින් තියෙන්නේ අණ්ඩ අණ්ඩානි කියන පදේ දිහා බලන්න. පූතීනි න හොන්ති කුණු ඌවාහු නොවේ.
කුණු ඌවාහු නොවේ. යෝපි නේසං අල්ල සිනේ සිනේ හෝ නේසං නේසං වුන්ගේ යෝ
නේසං කීවේ ඒ විත්තරයන්ගේ
ඒ විත්තරයන්ගේ යෝපි අල්ල සිනේ හෝ යම් තෙස්භාවයක් වේද සෝ පරියාදාරං ගච්ඡති එය පිළිසිදීමට යයිද කාපාලං සංකම් හෝති කටුව සිතුවේ වේද පාදන පාදන ප්‍රතිකාච මුඛ තුන්ද පංච හරන් හෝති කුක්කුට පොල්ලක හරිනා හරිනාම ගච්ඡන්ති. පාදන ප්‍රතිකාච පාදවල නියපොතුද මුඛ තුන්ද පංච මුව තුදද හරන් හෝති හදෝයේ දෙයිද කුක්කුට පොල්ලක කුකුළු පැටව හරිනාම ගච්ඡන්ති මෙරීමට මෙරීමට යයිද කටුව තුනි බැරි බහිද්දා ආලෝකෝ බාහිර ආලෝකය අන්තෝ පඤ්ඤායති.
ප්‍රකට වී කියන ඇතුළතය ප්‍රකට වී තිනේ.
අතතේ කුක්කුට පොහොතක සිරංගත මයන් සංකුචීක හත්තපාද සම්බාධයේ සයි අයච්ච බහි ජාලෝකෝ දිස්තති එත්තදානිනෝ සුගවිහාරෝ බයිස්තතීති නිත්තමිතු කාමා පුත්‍රා කාපාලං පාදේන පහරන්ති.
කපාලං
කපාලං පාදේන පහරන්ති දීවං පසාරෙන්ති සතෝතං කපාලං වේදා විච්ඡති. කුක්කුට පොතකා පස්සේ විදුනන්ත සංකනවන් රූපං විරවන්ත නික්කමන්ති. අත ඉද්දෙති තේ කුක්කුට පොතකා ඒ කුකුළු පැටව මත ඒකාන්තේ මය අපි ඉරන් බොහෝ කාලයක් සංකුචිත හත්තපාදා හැකිටුනා වූ අත්පා ඇත්තා වූ සම්බාධය සයිම සම්බාධ වූ ස්ථානයේ සයනය කරවිමු. අයත්්‍ය බහි ආලෝකෝ දිස්තති ච අයත්්‍ය දැන්ද
මේ බාහිර ආලෝකයක්ද පෙනේ.
මේ බාහිර ආලෝකයක්ද පෙනේ. ඉදාන දැන් එත්ත මෙහිලා නො අපට සුප විහාරෝ භවිස්තති ඉති පහසු විරණයක් වන්නේ යැයි නික්කමිතු කාමා දුක්කා නික්මෙනු කැමැත්ත ඇත්තාහු වී කපාලම් පාදයෙන පහඩන්ති හටුවට පාදයෙන් පහඩදෙ ජීවම් පසාරෙන්ති බෙල්ල දික්කරයි කරත් සතුන්තන් කපාලම් වේදා විච්චති සතෝ ඉක්මිති තන් කපාලම් ඒ කටුව ද්විතා විච්චති දෙකට විදේද
බිඳේ ඔව් බිඳේ බිඳේ දෙකට බිඳේ
බිඳේ කුක්කොට පොවතක කුකුළු බැටව් පක්කේ විසූනන්තා පිහාටෝ සලමින් සංකනානුරූපං විරවන්තා එයට අනුරූපව ශබ්ද කරමින් නික්කමන්ති නික්මෙත් ඒවන් නික්කමනානංච තේසං
නික්කමන්තානංච තේසං
ඒවන් නික්කමන්තානංච තේසං ජෝ පඨමතරං නික්කමති සෝ ජෙක්ඛෝති උච්චති ඒවන් මෙසේ නික්කමනන්තානං
බලන්න
තේසං ඔවුන් නතරින් නික්කමන්තානංච
නික්කමන්තානංච නේසං නික්මෙන්නා වූ ඔවුන් අතර
යෝ යමෙක් පඨමතර නික්කමති අනුමයෙන්ම නික්මෙයිද සෝ හෙතෙම ජෙට්ටෝ ඉති උච්චති ජේෂ්ඨයා යැයි කීනු ලැබේ තස්මා භගවා කාය උපමාය අත්තනෝ ජෙට්ට භාවං සාදේතු කාමෝ බ්‍රහ්මණං උච්චති යෝ නුකෝ තේසං කුට චාපකානං හේයාලං කින්ති ස්වාස වචනීයෝ ඉති වචනීයෝති තස්මා එහෙදී භගවා භාග්‍යතුන් වහන්සේ සාය උපමාය ඒ උපමාවෙන් අත්තනෝ ජෙට්ට භාවං සාදේතු කාමෝ සමාගේ ශ්‍රේෂ්ඨ භාවය සිදු කරනු කැමැත්තා වූ
සාධනය කරනු කැමැත්ති
සාධනය කරනු කැමැත්ත ඇත්තා වූ
බ්‍රාහ්මණයාගෙන්
බ්‍රාහ්මණයාගෙන් යෝනුකෝ තේසං කුක්කුටච්චා ප්‍රකාරං පෙයාලං කින්ති ස්වාස වචනීයෝ ඉති යයි පුච්චති විචාරයි තත්ත කුක්කුටච්චා ප්‍රකාරංති කුක්කුට කෝතකානං తత్ర එහිලා කුක්කුටච්ඡාපකානං ඉති කුක්කුටච්ඡාපකානං ජනු කුක්කුට කෝතකානං කුකුළු සැඩවුන් අතරින් ගන්නයි කිත්ති ස්වාස වචනීයෝති සෝ කින්ති වචනීයෝ අස්ස කින්ති වත්තබ්බෝ බලිය ජෙට්ටෝ වා කනිච්චෝ වාති කින්ති ස්වාස්ත වචනීයෝ ඉති කින්ති ස්වාස්ත කින්ති ස්වාස්ත වචනීයෝ යනු සෝ ජෙට්ටෝ වා කනිච්චෝ වා ඉති හෙතෙම ජේෂ්ඨෝ කනිෂ්ඨෝ යයි කින් වචනීයෝ අස්ත ඉති කුමන වචනයක් වන්නේද
ඒක කින්ති කියන එකේ කෙසේ කියන අර්ථයකුත් කියනවා සොට කෙසේ කිය යුතු වන්නේ එහෙම නැත්නම් කුමක් කිය යුතු වන්නේ කෙසේ කියන එක අපි කියේ කෙසේ කිය යුතු වන්නේ
වචනියෝ අස්ත කෙසේ කිය යුතු වන්නේද කින්ති වත්තබ්බෝ භවෙය කුමක් කිය යුතු වන්නේද
කෙසේ කිය යුත්තේ වන්නේ
කෙසේ කිය යුතු වන්නේද තේතං උත්තානස්සමේව තෙස්ස ප්‍රකට අර්ථ ඇත්තේමය සතෝ ග්‍රහමුණු ආක ජෙක්තා දිස්ස
හඳුර බලන්
ජෙක්තෝ දිස්ස බෝ ගෝතම වචනී යෝති සතෝ ඉද්විති ග්‍රහමුණු ග්‍රහමුණයාට
බලන් එහෙමද
ග්‍රහමුණයා ජෙක්තෝ දිස්ස බෝ ගෝතම වචනී යෝ ඉති ජෙක්තෝ දිස්ස බෝ ගෝතම වචනී යෝ යයි ආහ කීහ ඕ ගෝතම සෝ ජෙට්ටෝ ඉති අර්ථ වචනීයෝ ඕ ගෝතම බවත් ගෝතමයන් වහන්සේ සෝ දෙක්තෝ ඉති
හිතෙම ජේෂ්ඨයා යයි
හිතෙම ජේෂ්ඨයා යයි
වචනියෝ
අස්ස කීයතු වන්නේය අස්මා ඉතිකේ කවර හිංගයක් සෝහි නේසං දෙක්තෝති සෝහි නේසං දෙක්තෝ ඉති සෝහි නේසං දෙක්තෝ යනු යස්මා නේසං උද්ද තරෝති අත්තෝ යස්මා යන්සේ
යම් හේකින්
යස්මා යම් හේතුවකින් සෝ හෙතෙම නේතං ඔහුන් නතරින් උද්ද තරෝ ඉති අත්තෝ වැඩි මකල් යැයි අත්තයයි අතස්ස භගවා ඕපම්මං සම්පටිපාදෙන්තෝ ආග එවමේව කෝවහං ග්‍රහක්මනාති ග්‍රහක්මනාති ආදී අත ඉස්පිති භගවා භාග්‍යතුන් වහන්සේ අත්ස ඔහුට ඒ ගමුණාට ඕපම්මං සම්පටිපාදෙන්තෝ උපමාවක් සම්පාදනය කරමින්
උපමාව සංසන්දනය කරමින්
සංසන්දනය කරමින් එවමේව කෝවහං ග්‍රහක්මනෝ ඉති
ආගමන යනාගිය
ආග පදාගතේක
හරි නේ එතන මොකක්ද මේ විස්තරය කියන්නේ තාම මේ විස්තරය ඔක්කොම ඉවර නැහැ ඉතින් මේ පටන් ගන්න කොටස ගැන කියන්නේ අපි මේ අන්තිමට කියපු ඡේදයේ පටන් ගැනීම ගැනයි දැන් මේ කියන්නේ සෙය්‍යථාපි කියලා තියෙනවා පදයක්. ඒක මුලින්ම කියන්නේ සෙය්‍යථා අපි කියන වචන දෙක එකතු වීමෙන්. සෙය්‍යථා කියන්නේ උපමා අර්ථයේ නිපාතය. ඒකට යම්සේ කියන එකයි එතන අර්ථය. ඒක අපි කියලා කියන්නේ සම්භාවනාර්ථයේ. මොකක්ද සම්භාවනාර්ථය කියන්නේ? ඒක තව ටිකක් විස්තර කරනවා ටීකාචාර්යයන් වහන්සේලා අපි නාම ඒවං සියාති විකප්පනස්සෝ කියලා. මෙහෙම වෙනවා නම් කියන වගේ අර්ථයක්. ඉතින් මෙහෙම වෙනවා නම් කියන්නේ කෙටියෙන්ම කිව්වොත් සෙය්‍යථාපි කියන්නේ යම්සේ යම් ආකාරයකට කියන කෙටි අර්ථයයි. උභයේනාපි එකයි කිව්වේ යථානාම බ්‍රාහ්මණ කියන එකයි තේරුම. බ්‍රාහ්මණතුමනි ඉතින් යම්සේ කියන එකයි මේකේ සියල්ලගේම සමස්ත අර්ථය. ඒක කුක්කුටියා නම් දැන් ඊට පස්සේ ඔන්න බලන්න දැන් කවුරු හරි දැන් මේ ටික විතරක් කියවනවා පෙළ විතරක්. එතන තියෙන්නේ එතකොට කුක්කුටියා අණ්ඩානි අටවා දසවා දවා දසවා කියලා. ඒක භාග්‍යතුන් වහන්සේ එහෙමනේ දේශනා කරලා තියෙන්නේ. එහෙමනම් කිකිලියෙකුට ඊට අඩුවෙන් විතර දාන්න බෑ කියලා නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ 8ක් 10ක් 12ක්. ඒක තමයි ඒකේ අර්ථය. ඉතින් තව ටිකක් විස්තර කරලා කියන්නේ ඉතින් මෙහෙම කිව්වට මේ 8ක් 10ක් 12ක් කියලා කිව්වේ මේක ඒකයි ඊට පස්සේ විස්තර කරන්නේ. ඉතින් කිකිලියකගේ ඊට වඩා අඩුවට වැඩියට විස්තර තියෙනවා. ඉතින් මේ වචන සිනිටි භාවයේ සඳහා තමයි මේ විදිහට දේශනා කළේ. මේ විදිහට ලෝකයේ සිලිටි වචන එහෙම නැත්නම් ඉතින් සිලිටි වචන කියන එක කියන්නේ එකම සංඛ්‍යාවක් නොකිය සංඛ්‍යා කීපයක් කීම වචන සිලිටි භාවයේ සඳහා. දැන් අපි උනා සාමාන්‍යයෙන් කියනවනේ ඔන්න අපි සමහර විට දන්නවා දෙස් හතරක් විතර අපිට අවශ්‍යයි කියලා. අපි කියනවා දෙස් හතරක් පහක් අරන් ඉන්නකෝ කියලා. ඒකට මොන හරි අපම අපි කියනවා දෙකක් තුනක් විතර. දවස් දෙක තුනකට කලින් දවස් දෙක තුනකින් විතර මේ ගමන දිහින් එන්න පුළුවන්. ඒ වගේ අපි කියනවා වචන එක වචනකින් නවත්තන්න නැතුව අපිට හරියටම හිතලා කිව්ව හැකි නැත්තම් දවස් තුනකින් එන්න පුළුවන් කියලා නේ. ඒ වුණාට වචන සිනිටි භාවයේ සඳහා අපි කියනවා දවස් දෙක තුනකින්. ඒ වගේ අර ව්‍යවහාරයේ කියන එකයි. ඒ විදිහටම මේ ව්‍යවහාරයේ අනුවකින් භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කළේ. එහෙම නැතුව අනිවාර්යයෙන්ම මේ ගානම විතරක් නෙවෙයි. ඒකයි දැන් එහෙම නැත්තම් කට්ටිය කියන්නේ මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා විතර 8යි 10යි 12යි කිකිලියකට තියෙන්න පුළුවන් කියලා. ඊට අඩු වෙන්නත් ඔය ඒක මෙතන මුද්‍රේ තමයි. ඒ වගේ දැන් අපි දැනගන්න ඕනේ ඒවා ව්‍යවහාරය පිණිසයි මේ විදිහට දේශනා කරන්නේ. ඒකයි දැන් අට කතාවේ අර චෝදනාවක් කරන්න තියෙන ඉඩ වහලා තමයි ඉතින් මේ විස්තරේ පැහැදිලි කරන්නේ. ඒතර භාග්‍යතුන් වහන්සේගේ අදහස විස්තර කරන්නේ ඒකයි. තානස්සු කියන වචනේ ඊළඟට විස්තර කරන්නේ තානි අස්සු. ඒවා වෙත් කියන එකයි තේරුම. එතකොට මේ විදිහට තානි අස්සු කියලා වචන බෙදා ගන්න කියන එක. කුක්කුටියා සම්මා අදිසයිතාන. එතකොට මෙතන අදි කියන උපසර්ගයේ තේරුම උපරි කියන අර්ථයයි. ඒක ගැන ටීකාචාර්යයන් වහන්සේත් කියනවා උපරි අත්තෝ හෙත් අදිසද්දෝ. එතකොට මෙතන අදිසද්දය උපරි අර්ථයි. එතකොට ඒවත් මතක තියාගන්න ඕනේ. ඉතින් මේ යෙදෙන විවිධ අර්ථ උපසර්ගවල විවිධ අර්ථ. එතකොට අදිසයිත කියලා මේ කියන්නේ මත්ෙහි සයනය කළ කියන එකයි. එතකොට ඒ ජනෙත්‍යා කුකුටියා කියන්නේ මෞකි කිරිය විසින් ඒ පිහාටු දිගහැරලා ඒ විතර මත්ෙහි නිදමින් මනාව රක්නා ලද්දේය කියන එකයි අර්ථය. අපි කියන්නේ විතර රකින්නවා කියන්නේ සාමාන්‍ය ව්‍යවහාර කියන්නේ. ඒක දැකලත් ඇති අපි නම් දැකපු මතකයක් තියෙනවා මේ පොඩි කාලේ වුණ දැකපු මතකයක් තියෙනවා. මේ පිහාට දිගහැරලා අර විතර පොඩි වෙන්නේ නැති වෙන්න ඒක උඩ ඉන්නවා. මේ කකුල් වලට එහෙම අහුවෙලා මේ වුණොත් මම හිතන්නේ පොඩි වෙනවා. ඉතින් එහෙම වෙන්නේ නැති වෙන්නේ ඉතින් පිහාට දිගහැරලා ඒක උඩ නිදා ගන්නවා. ඒකට තමයි මේ කියන්නේ සම්මා අතිසයිතානි. සම්මා පරිඛේදිතානි කියලා කියන්නේ කාලයෙන් කාලයට ඒක ඍතු ගන්වමින් මනාව ඩහ ගන්නවනවා. ඒ කියන්නේ උණුසුම් කරනවා කියන එක. දැන් මෙහෙම කරා දැන් ඊළඟ වචනේත් අපි කියලා ඉමුකෝ. සම්මා පරිභාවිතානි කියලා කියන්නේ කලින් කලට හාත්පසින් මේක වඩනවා. ඉතින් මේකට කියන්නේ කුකුළු ගඳ ගන්නවනවා කියලා තමයි ඉතින් මේ වචනේ දීලා තියෙන්නේ නේ. එතකොට මේකෙන් මොකද ඒ කියන්නේ ඒවා ඉතින් මේ දහමට අදාළ කරුණු නොවේ නිසා එතකොට මේ විදියට ඒකෙන් විස්තර කරනවා. මේ රැකීමෙන්ම ඉතින් ඉතිරි කරුණු දෙකක් සම්පූර්ණ වෙනවා. එතකොට මේ උණුසුම් ගැන්වීම, එතකොට මේක වැඩි වීම, මේ උණුසුම් කිරීමේ සියල්ලම සිද්ධ වෙනවා අර රැකීමේ ක්‍රියාවෙන්. ඊට පස්සේ විස්තර කරනවා මේ විදියට කිකිලියක් විසින් මේ ආකාර තුනකින් විතර පරිපාලනය කරද්දී ඒවා කුණු වෙන්නේ නැහැ. ඒවායේ යම් තෙත් ගතියක් තියෙනවාද ඒ තෙත් ගතිය අඩු වෙලා යනවා. පරියාදානං ගච්ඡති කියන්නේ ක්ෂය භාවයට නැතිවීමට යනවා. කපාලය කියන්නේ මේ කටුවට. ඒක කටුව තුනී වෙනවා. පා නියතිලුවෙන් හෝ මුව තුඩින් නෑ මුව තුඩින් නොවේ. ඒක මෙතන කියන්නේ පාද නපසිකාජ. පා නියතිලු මේ ඇතුලේ ඉන්න පැටියගේ පා නියතිලු ඒ වගේම මුව තුඩ රළු වෙනවා. තද වෙනවා. කුකුළු පැටියා මේරීමට කුකුළු පැටව මෝරනවා. ඒ කියන්නේ ඉතින් ඌ හොඳට හැදෙනවා කියන ගයි ඇතුලේ මෝරනවා. ඊට පස්සේ කපාල එහෙම නැත්නම් මේ කටුව තුනී වුණ නිසා පිටපැත්තේ තියෙන එළිය ඇතුලේ පේන්න පටන් ගන්නවා. දැන් ඇතුළට ඉරේ එළිය වැටෙන්න ගන්නවා. ඊට පස්සේ කුකුළු පැටව මෙහෙම හිතනවා. ඔව් අපි ගොඩ කාලයක් අත්කකුල් අකුලගෙන තමා බොහොම අමාරුවෙන් හිටියේ. දැන් මේ එළියේ ආලෝකයකුත් පේනවා. මේ පැත්තේ එහෙමනම් මේ එළිය තියෙන පැත්තේ අපිට පහසු විහරණයක් ඇති. මේක ඇතුලේ හිර වෙලා හිටියට එළිය නම් හොඳට ඉන්න පුළුවන් ඇති කියලා එහෙම හිතනවා. එහෙම හිතලා පිටතට එන්න කැමැත්තෙන් ඒ කටුවට කකුලෙන් ගහනවා. බෙල්ල උස්සනවා. ඒකෙන් ඒ කටුව දෙකට බිඳෙනවා. කුකුළු පැටව මේ පියාපත් කලමින් ඒ අවස්ථාවට සුදුසු ඒ අවස්ථාවට අනුරූපව කෑ ගහමින් නික්මෙනවා කියලා ඔන්න ඉතින් කුකුළු පැටියා එළියට එන විදිය කියන්නේ නේද? එතකොට මෙතන විදුණන්තා කියන එක විස්තර කරන්නේ චාලෙන්තා කියලා. විදුනන්තා කියනදී ටීකාවේ මේ පදේ තේරුම දෙන්නේ චාලෙන්තා සලමි. මේ කියන්නේ පියාපත් ගාමින් නේ, පියාට ගාමින් එළියට එනවා. මේ විදියට එළියට එන ඒ කුකුල් පැටවුන් අතරින් යමෙක් මුලින්ම එනවනම් ඒ කුකුල් පැටියා ජේෂ්ඨයි කියලා කියනවා. පැහැදිලිනේ. එතකොට දැන් බිත්තර 10ක් තිබුණා නම් ඒකෙන් මුලින්ම එළියට ආපු කුකුල් පැටියා තමයි ඉතින් ජේෂ්ඨයා කියලා කියන්නේ. ඉතින් ඒ බිත්තර කටුව පලාගෙන මුලින්ම ආපු නිසා, මුලින්ම පහළ වුණ නිසා මේ ලෝකෙට. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේ උපමාවෙන් තමන් වහන්සේගේ ජේෂ්ඨ භාවය සාධනය කරනු කැමැතිව බ්‍රාහ්මණතුමාගෙන් අහනවා, බ්‍රාහ්මණතුමනි, ඒ විදියට එළියට එන කුකුළු පැටවුන්ගෙන් මේ මුලින්ම එන එකාට කියන්න ඕන ජේෂ්ඨයා කියලාද කනිෂ්ඨයා කියලාද කියන මෙන්න මේ ප්‍රශ්නේ භාග්‍යතුන් වහන්සේ අහනවා. ඒකෙදී කුක්කුට චාපකාණං කියලා චට්ටියෙන්නේ මේ තියෙන්නේ. ඒ පදේ අපි ඒකයි අර්ථ කිව්වේ. චාපක කියන වචනේ පෝතක කියන අර්ථයට සමානයි. ඒ නිසා ඒකට සමාන වචනයක් වෙනුනේ කුක්කුට පෝතකාණං කියලා. එතකොට මේකේ චට්ටියෙන් තිබුණේ නිද්ධාරණ අර්ථයෙන්. ඒකත් ටීකාවල කියලා තියෙනවා. නිද්ධාරණ අර්ථ චට්ටි පදයක්. ඒක නම් මම බැලුවේ නෑ. ඔ පැටවක් කියන අර්ථයෙන්. පෝතක කියන්නේ ඒ අර්ථයෙන්. ඔව්. පුච්ච ධාතුව, පුච්ච ධාතුව ද්විකර්මකයි අපි කලින් කියලා තියෙනවා. දුහ යාච රුදි පුච්ච. ඒකේ තැනක ဒုတိයාවෙන් තියෙන පදේ පංචමී අර්ථයි. ඊපස්සේ කින්ති ස්වාස වචනීයෝ කියන පදේ විස්තර කරනවා. සෝ කින්ති වචනීයෝ අස්ස කියලා පද වෙන් කරගන්න ඕනේ. ඒක තව ටිකක් පැහැදිලි කරනවා. කින්ති වත්තබ්බෝ භවෙය්‍ය ජිට්ඨෝවා කනිෂ්ඨෝවා. එතකොට ඒ කිනාට කොහොමද කියන්න ඕන, කනිෂ්ඨයා කියලාද ජේෂ්ඨයා කියලාද කියන එකයි අර්ථය. තේ සං උත්තාන අත්තං ඒව. එතකොට ඉතිරි කොටස නම් ඉතින් කියන්න දෙයක් නැහැ. ඒකේ අර්ථ පැහැදිලිනේ. ඊට පස්සේ නවත්තනවා නේ. ඊට පස්සේ බ්‍රාහ්මණතුමා තර දෙනවා. ජෙට්ඨෝ තිස්සභෝ ගෞතම වචනීයෝ බවත් ගෞතමීන් වහන්ස ජෙට්ඨෝ ඉති අස්ස වචනීයෝ ජේෂ්ඨයයි කිය යුතු වන්නේ. එතකොට ඒ මුලින්ම එන එන පැටියට ඉතින් ජේෂ්ඨයා කියලා තමයි කියන්න වෙන්නේ. ඊට පස්සේ ඒකේ වචනේ පැහැදිලි කරනවා. බෝ ගෞතම සෝ ජෙට්ඨෝ ඉති අස්ස වචනීයෝ. එතකොට මෙතන අස්ස කියන පදේ කොහොමද තේරුම? ඔහුගේ කියන අර්ථයේද? අස්ස. අස්ස වචනීයෝ. අස ධාතුවේ වන්නේය කියන අර්ථයේ අස ධාතුවේ සප්තමී ප්‍රථම ඒකවචනයි. සප්තමී ඔව් ප්‍රථම පුරුෂ ඒකවචනයි. කස්මායි කිචේ. ඉතින් ඇයි එහෙම ජේෂ්ඨයි කියලා කියන්නේ හේතුව? සෝහිනේ සංජෙට්ටෝ. ඒක දැන් මේ පැටියා ජේෂ්ඨයි කියන්නේ ඒක තේරුම. ඊට පස්සේ බ්‍රාහ්මණතුමා මේකින් උත්තර දෙනවා. ඒ මුලින් එන පැටියට තින් ජේෂ්ඨයි කියලා තමයි කියන්න ඕන. ඒකේ නාන ඉතින් ඒ අය අතරින් ජේෂ්ඨයා කියලායි මේ කියන්නේ. මේ අය අතරින් මුලින්ම ආපු කෙනා කියන එකයි ජේෂ්ඨ කියලා කියන්නේ වැඩිහිටි කියන අර්ථයෙන්. යස්මාසෝනී සම් වෘද්ධතරෝති අප්පෝ. යම් හේකින් ඒ පැටියා ඔවුන් අතරින් වෘද්ධතර වෙනවද, ඒ නිසා ඒ කෙනාට ජේෂ්ඨයි කියන එකයි ගැලපෙන්නේ කියන එකයි ඒ ටිකේ අර්ථය. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ උපමාව සංසන්දනය කරමින් ඒවමේව කෝ අහම් බ්‍රාහ්මණ කියලා ඒ ආදී වශයෙන් ධර්මදේශනා කළා. එතකොට කොහොමද මේ භාග්‍යතුන් වහන්සේගේ ජේෂ්ඨ භාවයේ සිද්ධ වෙන්නේ කියන එක එතනින් ඊට පස්සේ විස්තර කළේ. අදිටිකේ මොනවා හෝ ගැටුවක් තියෙන ඉක්මනට හම්බල. නැතු ඇති මං හිතන්නේ නේ. හරි. එහෙමනම් එතනින් එහා කොටස අටුවාව අපිට කියන්න තියෙන කාටද දැන් ඉති. අපි ටිකක් ඉක්මනින් කියන්න බලමු. මේ තව ටිකක් කියන්න එහි පිවිසුණු
පජායාති වත්තාදි වචන එක පජායාමය සත්‍යන්ත නම්ති පස්ම එහි එද්ද අවිද්‍යාන කෝසස්ස අන්තෝ පරිත්තේ සත්‍යේ සිවති ඒවම නතෝ ලතාමෝ පස්ම එහි එද්ද මෙහි අවිද්‍යාන කෝසස්ස අන්තෝ පරිත්තේ සත්‍යේ සිවති
අතුරින් යනුවෙන් මෙසේ
අන්ධේ
අසහාය
වූ දෙවි අද්විතීය වූ දෙවි අනුත්තරං සම්මා සම්බෝධි අනුසම්බෝධි අනුත්තරංදී උත්තර වේද සම්පතෙත්තං සම්මා සම්බෝධි
අර්ථය කියලා ඉන්නේ. ඒක අපි පරිවර්තනය කරන්න අවශ්‍යන්නේ. ඒක අපි කියන්න අපේ ඥානං යයි කිසිවෙකුගේ අරහත් මාර්ගය අරහත් ඵලයේ පමණක් ලබා
දෙයි.
කිසිවෙකුගේ
කිසිවෙකුගේ
किसी को भी ना है पत्थर जी पद ना है किन्नी අපි මේ ඉදිරියට ගමු අභිෂේකෝ රජුගේ අභිෂේකය රාඤ්‍යෝ රජතුමාට සබ්බ ලෝක ලෝක ඉස්සරිය භාවං විය ලබා දෙන්නාත්මෙන් මෙනි කියලා ඉවර කරන්න ලබා දෙන්නාත්මෙනි අන් කිසිවෙකුගේ මාර්ග ඥානය ඔන්න ඉතිරි විස්තරේ නේද ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ඒ උපමාව ගලපලා දැන් දේශනා කරනවා නේද ඒ මුලින්ම පිටතට ආපු කුකුළු පැටියට ජේෂ්ඨයි කුකුළු පැටියා ජේෂ්ඨයි කියන සංඛ්‍යාවට ගියා වගේම මේ අවිද්‍යාවට හැමුණුනා වූ එහෙම නැත්නම් අවිද්‍යාව කියන බිත්තරේ ඇතුළට පිවිසිලා ඉන්න මේ සත්වයින් අතරින් කියන එකයි මෙතන තේරුම. ඒකේ අවිද්‍යා ගතාය කියද්දි අවිද්‍යා කියලා කිව්වේ අඥාණයට කියන නමක්. අඥාණය කියලා කියන්නේ මෝහය. මෙන්න මේ අවිද්‍යාව. එහි ගතාය, තත්ත්ව ගතාය කියන්නේ අවිද්‍යාවෙහි ගැලුණු ඒක පිවිසිලා ඉන්න කියන එකයි. එයට පිවිසුණු. ප්‍රජාය කියලා කියන්නේ ප්‍රජා කියලා කියන්නේ සත්ව අදි වචනයක්. එහෙම නැත්නම් සත්වයින්ට කියන පරියාය වචනයක් සමාන වචනයක්. ඒ නිසා මේ අවිද්‍යාව කියන බිත්තරය ඇතුළට පිවිසිලා ඉන්න සත්වයින් අතරින් කියලා මේ විදිහට අර්ථය දැනගන්න කියන එකයි තේරෙන්නේ. අණ්ඩ භූතාය කියන්නේ එතකොට බිත්තරේක උපන් කියන එකයි. අණ්ඩේ භූතාය බිත්තරයෙහි උපන් හටගත් විශේෂයෙන් හටගත් කියන මේ අර්ථය. එතකොට බිත්තරේක හටගත් වූ සත්වයින්ට අණ්ඩ භූතා කියලා නමක් දෙනවා. එතකොට අණ්ඩේ භූතා අණ්ඩ භූතා සත්වමී තප්පුරිසයි. අන්න ඒ විදියටම මේ සියලුම සත්වයෝ අවිද්‍යාව කියන ඒ විජු වටෙහි එහෙම නැත්නම් අණ්ඩ කෝෂයේ හටගත්තු බැවින් සියලු සත්වයින්ට කියනවා අණ්ඩ භූතා කියලා. එතකොට පරියෝ නද්ධාය කියන එකේ තේරුම කොහෙද මේ ටික තියෙන්නේ? පරියෝ නද්ධාය කියන වචනේ විමල ජීවාශ්මතුම කොහෙද තියෙන්නේ බලන්න. අපි දැන් මේ කියපු ඡේදය ඇතුළේම තමයි තියෙන්න ඕන නේද? තාම මේක ඉවරුනේ නැති නිසා. ඒවමේව කෝ අහම් බ්‍රාහ්මණ අවිජ්ජාගතාය පජාය අණ්ඩ භූතාය පරියෝ නද්ධාය අවිජ්ජණ්ඩ කෝ සම්පදාලිත්වා කියලා කිව්වේ අන්න එතනයි තියෙන්නේ. පැහැදිලි යති. එතකොට මේකේ මේ ප්‍රජාව කියන වචනයට ඒ පදේ විස්තර කරන්නම තමයි මේ පරියෝ නද්ධාය කියන වචනේ කියන්නේ. එතකොට ඒ අවිද්‍යා අණ්ඩ කෝෂයෙන් හාත්පසින් වැසුණු ඒකෙන් බැඳුණු එයින් මෙලුණු. එතකොට කෙටියෙන්ම තේරුම මේ අවිද්‍යාවෙන් වෙලිලා ඉන්න මේ සත්වයෝ වතුරි කියන එකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. අවිද්‍යාවෙන් වෙලිලා ඉන්න. හරියට නිකන් අවිද්‍යාව විතර කටුව වගේ නම් අපි ඒක ඇතුළේ ඉන්නවා වගේ කියන එකයි අර්ථය. ඒ අවිද්‍යාවෙන් වැහිලා ඒකෙන් වෙලිලා ඉන්න සත්වයෝ වතුරි කියන එකයි. අවිජ්ජණ්ඩ කෝසම් පදාලිත්වා කියලා කියන්නේ ඉතින් ඒ අවිද්‍යාමය විතර කටුව පලාගෙන ඒකෝව ලෝකයේ කියන එක තේරුම, ඒකේ තේරුම සකලේපි ලෝක sannivāsa. ඒතකොට මොකද්ද මේ ලෝක sannivāsa කියන කී තේරුම? ලෝකෝ ඒව ලෝක sannivāsa. ඒතකොට මේ sannivāsa කියන කීත් අර්ථය ස්වార్థ පදයක්. ඒතකොට ලෝකෝ ඒව ලෝක sannivāsa කියලයි ටීකාවේ පදේ විස්තර කරලා තියෙන්නේ. ලෝකයටම කියන නමක් තමයි ලෝක sannivāsa කියන්නේ. ඉතින් මේ වචන දැනගෙන තිබුණම හොඳයි. නැත්නම් පැටලෙනවා, සමහර ඒවා තේරෙන්නේ නැහැ. ඊට උඩින් ලියලා තියාගන්න ලෝකේ කියලා. ලෝක sannivāsaye කියන එකට සමාන ලකුණක් හරි දාලා ලියනවා ලෝකේ. එතකොට ලෝකයේ කියන එක. අහමේව ඒකෝ අදුතියෝ. ඉතින් තමන් වහන්සේමයි අසහාය වූ අදුතිය වූ උතුමන් වහන්සේ. මේ ධර්මය තනිවම එකලාවම අවබෝධ කළ උතුමන් වහන්සේ කියන එකයි අර්ථය. අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බුද්ධෝ කියන මේ තැන අනුත්තරං කියන එකේ තේරුම උත්තර විරහිතං සබ්බසෙක්ඛං. ඊට වඩා තව ශ්‍රේෂ්ඨ තත්වයක් නැහැ. කියන අර්ථයෙන් උත්තර විරහිතං ඊට උතුම් වූවක් නැති සබ්බසෙක්ඛං සියල්ලන්ටම ශ්‍රේෂ්ඨ වූ කියන එකයි අර්ථය. සම්මා සම්බෝධි මේ සම්මා සම්බෝධිය ගැනයි මේ කියන්නේ. සම්මා සම්බෝධින් කියලා කියන්නේ සම්මා මනාව, එහෙම නැත්නම් විපරීත නැතිව තමන් වහන්සේ විසින්ම අවබෝධය. එහෙම නැත්නම් ප්‍රසස්ත වූ සුන්දර වූ අවබෝධය. මෙතනට මේ තැන්වල මේ බෝධි කියන වචනයක් තියෙනවා. මේ වචනේ අර්ථ ගොඩක් තියෙනවා. මෙතෙන් අදාළ අර්ථය මොකක්ද කියන එකයි දැන් කියන්නේ. මේ තැනුත් ඉතින් සටහනක් දාලා තියාගන්න මේ බෝධි කියන වචනේ අර්ථය සටහනක් දාලා ඉතින් ඒකයි මේ කියන්නේ. බෝධීති රුක්ඛෝපි මග්ගෝපි සබ්බඤ්ඤත ඥානම්පි නිබ්බානම්පි උච්චති. ඉතින් මේ ටික සටහනක් දාලා තියාගන්න ඕන බෝධි කියන වචනේ අර්ථය. අපි දැන් බෝධි වන්දනා කියලා කියද්දී අපිට දැන් මතක් වෙන්නේ මේ බෝධි වෘක්ෂය විතරනේ. එහෙම නෙවෙයි. අපි එතකොට භාග්‍යතුන් වහන්සේගේ සර්වඥතා ඥානය, ඒ මාර්ග ඥාන, නිර්වාණ බෝධි ඒවත් අරමුණු කරලම වන්දනා කරන්න පුළුවන්. එතකොට බෝධි වන්දනා කියන්නේ මේ සියල්ලටම වන්දනා කරන්න පුළුවන්. නේ. හරි. එතකොට ඒකට උදාහරණ බුද්ධ දේශනාවෙන් මරම් පෙන්නනවා. බෝධි රුක්ක මූලයේ පඨමාභි සම්බුද්ධෝ කියන තැන. එතකොට බෝධි කියන වචනේ යෙදුනේ වෘක්ෂයට. බෝධි රුක්ක මූලයේ, බෝධි වෘක්ෂ මූලයේ. එතකොට එතන බෝධි කියලා කිව්වේ වෘක්ෂයට, බෝධි වෘක්ෂයට. ඊට පස්සේ ඊළඟ වචනේ, ඊළඟ උදාහරණේ අන්තරාච බෝධින් අන්තරාච ගයං. ඒකේ තේරුම බෝධීන් වහන්සේත් ගයාවත් අතර. එතකොට මෙතන බෝධිය කිව්වේ මේ බෝධීන් වහන්සේ කියන එකයි. ශ්‍රී මහා බෝධීන් වහන්සේත් ගයාවත් අතර කියන එකයි තේරුම. අන්තරාච බෝධින් අන්තරාච ගයං. එතකොට එතනත් වෘක්ෂේම තමයි කිව්වේ. බෝධින් කියලා එතන බෝධිපදයේ අර්ථයත් බෝධි වෘක්ෂයයි. ඔව්. ඒ අතරතුර. ඊට පස්සේ ඒකයි කිව්වේ ඒ වගේ ඒ කියපු තැන්වල රුක්කෝ බෝධීති උච්චති. වෘක්ෂය බෝධියයි කියනු ලැබේ. ඊට පස්සේ තව භාග්‍යතුන් වහන්සේගේ දේශනාවක මෙහෙම තියෙනවා බෝධි උච්චති චතුසු මග්ගේසු ඥානං. බෝධි කියලා සිව් මාර්ග ඥාණයට කියනු ලැබේ කියන එකයි. චතුසු මග්ගේසු ඥානං බෝධි උච්චති. සිව් මාර්ග ඥානයන් බෝධි යයි කියනු ලැබේ. අන්න ඒ තැන්වල එතකොට මාර්ග ඥානයට තමයි බෝධි කියලා කිව්වේ. ඒක සිව් මාර්ගයන්හි කිසිම හැරෙන් එහෙම නේ කියන්නේ නේද? සිව් මාර්ගයන්හි ඥානයි. එතකොට ඒ කියපු තැන්වල මාර්ග ඥානය තමයි බෝධි කියලා කිව්වේ. ඊට පස්සේ පප්පෝති බෝධින් වර භූරි මේදසෝ කියලා පැමිණ තැන්වල සර්වඥතා ඥානය. එතකොට මෙතන වර භූරි මේදසෝ කියන වචනේ අර්ථය දීලා තියෙනවා මහා පතවීවිය පත්තට වර පඤ්ඤෝ. එතකොට වර භූරි මේදසෝ කියන වචනේ තේරුම උතුම් වූ වරභූරි කියද්දී මහ පොළොවට කියන්නේ මහ පොළොව වගේ පැතිරුණු ප්‍රඥාවක් ඇති භාග්‍යවතුන් වහන්සේ බෝධින් පප්පෝති බෝධියට පැමිණිසේක. එතන බෝධින් කියලා බෝධින් පප්පෝති කියලා කියද්දී එතන බෝධින් කිව්වේ සර්වඥතා ඥානය. ඊළඟට තවත් උදාහරණයක් දෙන්නනවා පත්වාන බෝධින් අමතං අසංකතං. එතන තේරුම එතකොට අමූර්ත වූ අසංකත වූ බෝධියට පැමිණ. එතකොට මොකක්ද අසංකත බෝධිය කියන්නේ? නිර්වාණය. එතකොට ඒ අන්න එතන බෝධින් කියලා කිව්වේ නිර්වාණයට. අසංකත වූ අමූර්ත වූ බෝධිය නම් බෝධිය කියන නිර්වාණයට පැමිණ. එතකොට ඒ විදිහට ආපු තැන්වල නිර්වාණයට බෝධිය කියලා කිව්වා. එතකොට මෙන්න මේ තැන්ෙදී හොඳට මතක තියාගන්න ඕන මේ පැහැදිලිව මේ උදාහරණත් එක්කම බුද්ධ දේශනාවේ තියෙන උදාහරණ ගෙනල්ලාම ඒ එක එක අර්ථ පැහැදිලිව වෙන් කරලා පෙන්නනවා. මේ වචනේ මෙතරම් අර්ථ ප්‍රමාණයක් තියෙනවා. ඒකෙන් මෙතෙන්ට අදාළ අර්ථය මේකයි කියලා විස්තර කරනවා. ඒක තමයි මේ අට කතාවේ ස්වභාවය, ඒ විස්තර කරන රටාව. ඒතකොට යම් වචනයක අර්ථ ගොඩක් තියෙනවා නම් ඒ අර්ථ ටික පෙන්නලා ඒ එක එක අර්ථයට බුද්ධ දේශනාවෙන් උදාහරණ ගෙනල්ලා පෙන්නලා මෙතෙන් අදාළව මේක ගන්න ඕන මේ අර්ථයයි කියලා පැහැදිලි කරනවා. ඉතින් මේ අටකතා රටාව. මේ දේවල් දන්නේ නැති සමහරෙක් තමයි දැන් ඒතකොට සමහරට දොස් කියන්නේ එහෙම නේද දැන්. අටකතාවේ දැන් එක එක විදිහට මේ වචන විස්තර කරලා තියෙනවා කියලා කියන්නේ දැන් මේකේ අපි ගන්න ඕන අර්ථය මොකක්ද කියන එක සමහර විට පැහැදිලි කරගන්න දන්නේ නැතිකම නිසා. ඒ නිසා ඉතින් දැන් සමහර වෙලාවට දැන් එක එක අර්ථ කියනවායි කියලා කියන්නේ ඇත්තටම එක වචනයකට මේ විවිධ අර්ථ තියෙන නිසා. අර්ථ ගානක් තියෙනවා නම් ඒ අර්ථ ඔක්කොම පෙන්නනවා. මේක ගැන විස්තර කරන්නේ පටිසම්භිදාලාභී උතුමන්ට හැරෙන්න ඒක කරන්නත් බෑ. මේ විදිහට මේ විස්තර කිරීමේ හැකියාව පටිසම්භිදාලාභී උතුමන්ට තමයි විශේෂ වෙන්නේ. මේ පටිසම්භිදාලාභී උතුමන් හරහා ආපු දේශනාවක් නිසා, භාග්‍යතුන් වහන්සේගේම දේශනාවක් නිසා තමයි මේ විදිහට විස්තර කරන්න පුළුවන්. ඔව් ඵල ඥානයටත් කියන්න පුළුවන්. මෙතන ඵල ඥානය ගැන කියලා නැහැ. එතකොට ඒ තව න්‍යායන් තියෙනවා ව්‍යාකරණයේදී හිම උපචාර න්‍යායන් කියලා. උපචාර වශයෙන් ඵලෝ උපචාර මේ විදිහට විස්තර කරනවා. එතකොට ඒ හේතුවත් ඵලයත් හේතුවෙට සමාන විදිහට භාවිත කරන අවස්ථාවක්. ඒකත් ගන්න පුළුවන් පැත්තක්. ඉදපන භගවතෝ අරහත් මග්ග ඥානං අතිප්පේතං. එතකොට මෙතනදී භාග්‍යතුන් වහන්සේගේ අරහත් මාර්ග ඥානය තමයි අදහස් කළේ. සර්වඥතා ඥානය කියලා කියනවා. හේතුව තමයි තින් මාර්ග ඥානයත් සමගම තමයි සර්වඥතා ඥානය සම්පූර්ණ වෙන්නේ. ඒ නිසා ඉතින් ඒ දෙකේම සමයි. ඉතින් එකම මොහොතේපත් වෙන தত্ত্ব දෙකක් නිසා. ඊට පස්සේ ඔන්න අහනවා ප්‍රශ්නයක්. ඉතින් අනිත් අයටත් දැන් අරහත් මාර්ග ඥානය තවත් උතුමන් වහන්සේලාට පහළ වෙනවන්නේ. ඒ පහළ වෙන අරහත් මාර්ග ඥානයට අනුත්තර බෝධිය කියලා කියන්න බැරිද? ඒක ඒ නම ගැලපෙනවද නැද්ද? නැහොති. ඒක ගැලපෙන්නේ නැහැ හැමෝටම. ඇයි? කස්මා කවර හේින්ද? අසබ්බ ගුණ දායකත්තා. මේ මෙතන අසබ්බ ගුණ දායකත්තා කියන එකත් අපි අර ඊයේ බාලාවතාරදී කතා කළා වගේ අයුත්තාර්ථ සමාසයක්. මෙතනදී ඒක විස්තර කරනවා සබ්බ ගුණ අදායකත්තා කියන එක තමයි අසබ්බ ගුණ දායකත්තා කියලා පදේ සමාස කරලා පෙන්නන්නේ.
සබ්බ ඒකේ වචනේ අර්ථය හැදෙන්නේ සබ්බ ගුණ සබ්බ ගුණ අදායකත්තා කියන වචන දෙක එකතු වෙලා මේ අයන්නේකොට මෙතෙන් ලැබිලා. සබ්බ ගුණං දේ තීති කියලා ඒ විදිහට විග්‍රහ වාක්‍ය ඉන්නේ. සබ්බ ගුණාණං අදායකත්තා. සබ්බ ගුණ කියලා මේක අදායකත්තා කියන භාවපදයන් නිසා මෙතන චක්ටි පදයක් ඉන්න ඕන. සබ්බ ගුණාණං අදායකත්තා. ගුණාණං අදායකත්තා කියන අර්ථයෙන් තමයි මේ අදායකත්තා කියන එකත් ඇතුළත තියෙන ආකාරයෙන් න සබ්බ ගුණං දේති. ඒ කියන අර්ථය මේක බහුවචන ගන්න සම්බුදුහන්නේ සම්බුදුනේ න සබ්බගුණේ දේති කියන එකයි අර්ථය. සබ් එතකොට නකාරයට අපි අකාර ආදේශය ගත්තා. එතකොට මේක ඇත්තරම නකාරය සම්බන්ධ වෙන්න ඕන මේ දේති කියන ක්‍රියාවත් එක්කනේ න දේති කියලානේ. ඒ වුණාට සමාසුනේ මේ පද දෙක සම්බන්ධයක් නැති පද දෙක. ඒව අපි වැඩි විස්තර පස්සේ දෙනගමු. වචනේ කාර්යයක් තියාර ඊයේ කියවුන නිසා ඒක යෙදෙන තැනක් ආපු නිසා වෙකින්. එතකොට ඇයි එතකොට මේ අනිත් උතුමන් වහන්සේලාගේ අරහත් මාර්ග ඥානය අනුත්තර බෝධිය කියලා කිව්වේ නැත්ති? සියලු ಗುಣ ලබා දෙන්නේ නැති නිසා. මොනවද මේ සියලු ಗುಣ කියලා කියන්නේ? ඔන්න ඊට පස්සේ විස්තර කරනවා. ඒ උතුමන් අතරින් ඇතැම් කෙනෙකුට අරහත් මාර්ග ඥානයත් එක්කම ඒකෙන් ප්‍රතිඵලයේ විදියට ලැබෙන්නේ අරහත් ඵලය විතරයි. අනෙක් වෙන විශේෂ ගුණයක් ලැබෙන්නේ නැහැ. ඵල ඥානය විතරයි ප්‍රතිඵලයේ විදියට ලැබෙන්නේ. තවත් උතුමන් වහන්සේලාට ත්‍රිවිද්‍යාව ලැබෙනවා. තවත් උතුමන් වහන්සේලා පිරිසකට ෂඩ්අභිඥා ලැබෙනවා. ඇතැම් උතුමන් වහන්සේලාට ප්‍රතිසම්බිදා ඥාන ලැබෙනවා. ඇතැම් උතුමන් වහන්සේලාගේ මාර්ග ඥානයත් එක්ක ශ්‍රාවක පාරමී ඥාන පහළ වෙනවා. ඒ කියන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේලා වගේ උතුමන්ට. පසේ බුදුරජාණන් වහන්සේලාගේ මාර්ග ඥානය පසේ බුද්ධ ඥානෙම තමයි ලබා දෙන්නේ. පච්චේක බෝධි ඥානයයි ලබා දෙන්නේ. බුදුරජාණන් වහන්සේලාගේ මාර්ග ඥානය අරහත් මාර්ග ඥානය සියලු ගුණ සම්පත්තිය ලබා දෙනවා. සියලු ගුණ සම්පatti කියද්දී ඉතින් අර කලින් කියපු සියල්ල ඇතුළු සර්වඥතා ඥානය සහිත සියල්ල ලබා දෙනවා මාර්ග ඥානය. ඒතොර මේ තැනුත් මතක තියා ගන්න ඕනේ. ඒතොර මේ මාර්ග ඥානය සමගයි මේ සියල්ල ලැබෙන්නේ කියන එක. ඒක උපමාවකින් පෙන්නනවා. අභිසේකෝ විය රඤ්ඤෝ සබ්බ ලෝකීය සබ්බ ලෝක ඉස්සරිය භාවා. එතකොට රජ කෙනෙකුගේ අභිෂේකයක් එක්ක ඒ සියලු ලෝකයේ සියලු ඊශ්වර භාවය ලැබෙනවා වගේ භාග්‍යවතුන් වහන්සේටත් ඒ විදිහටම ඒ මාර්ගඥ අරහත් මාර්ගඥානෙ ලැබනවත් එක්කම මේ සියලු ගුණ සම්පatti ලැබුණා කියන එකයි අර්ථය. ඒනිකා අනෙක් කිසි කෙනෙකුගේ අරහත් මාර්ග ඥානය අනුත්තර බෝධියක් වෙන්නේ නැහැ. අනුත්තර බෝධිය කියලා හඳුන්වන්නේ නැහැ. අර අනිත් රහතන් වහන්සේලාගේ හෝ පසේ බුදුරජාණන් වහන්සේලා දක්වා ඒ උතුමන් වහන්සේලාගේ අරහත් මාර්ග ඥානයට අපි අනුත්තර බෝධිය කියලා කියන්නේ නැහැ. අභිසම්බෝධි අභිසම්බුද්ධෝ කියන එකේ අර්ථය අබ්බඤ්ඤාසින් පටිවිද්ධිය. අභි අඤ්ඤාසින් කියන එක තමයි අබ්බඤ්ඤාසින් කියන එකේ තේරුම. අපි අබ්බෝ අභි නේද සූත්‍රයෙන්. අභිහට අබ්බ ආදේශය අභි උපසර්ගයේට එතකොට අබ්බ අඤ්ඤාසින් අබ්බඤ්ඤාසින් තේරුම. එතකොට විශිෂ්ට විදියට දැනගත්තා. අඤ්ඤාසින් කියන්නේ ඥා ධාතුවෙන් හැදෙන්නේ. එතකොට ඥානාති කියන ක්‍රියාපදයෙන් හැදෙන්නේ. එතකොට අඤ්ඤාසින් කියන්නේ දැනගත්තිමි කියන එකයි. අභි අඤ්ඤාසින් විශිෂ්ට ඥානේ විශිෂ්ට වශයෙන් දැනගත්තිමි. පටිවිජ්ජි ප්‍රතිවේද කලිමි කියන එකයි. පත්තෝමි ඒ තත්වයට පැමිණීමි. අධිගතෝමි අධිගත කලිමි ඒ කියන්නේ සාක්ෂය අත්පත් කරගත්තිමි කියන එකයි. අන්න ඒකයි මේ කියපු එකේ තේරුම. එිටිගේ මොනවා හෝ ගැටලුවක් තියෙනම් කෙනෙකුට තප්පර භාගයක් යක් වෙලා ගිය නිසා නේද මට හම් බලන්න. ප්‍රශ්න අහන්න නැති විදිහට තිබ්බත් නම් ඔව් ඒක අපි ඇවිල්ලා දෙතකොද එහෙනම් ඒක මට මතක් කරන්න ආවයින් පස්සේ පිළිතර අපි කොටක් වෙන. ඔව් පටන් ගන්න. එහෙනම් මේ ටිකේ ගැටලු නැතුව ඇති නේද? මේ වැදගත් කරුණු තියෙන තැන් සටහනක් දාලා තියාගන්න ඕන පොතේ අංකයක් හරි ලියලා. අපි ඒ කාලේ කරන්නේ මෙතන සටහනක් දාගන්නවා ලකුණක්, තරු ලකුණක් හරි මේ පිටුවේ මෙතන දාලා ඊට පස්සේ වෙනම පොතක හරි අපි මුල් කාලේ නම් මේකෙම සමහර දැනග සටහන් දෙන්නේ. පස්සේ ඊට පස්සේ වෙනම පොතක් අරගෙන ඒකේ සටහනකේ ලකුණු දාලා මේ අපි කලේ පළවෙනි පිටුවේ ඉඳන් 30 වෙනි අටුවාවේ 30 වෙනි පිටුවට එනකන් වැදගත් කරුණු ලියන්න පිටුවක් විතර වෙන් කරගන්නවා. එතකොට ඒ පිටුව ඇතුලේ තියෙන්නේ මේ අටුවාවේ මේ කොටස ඒවට. එතකොට ලකුණක් දාලා අපි දැන් 135 වෙනි පිටුවේ මෙන්න මේ කාරණාව තියෙනවා කියලා ලියන්න. කොහොමහරි තමන්ගේ වැදගත් කරුණ තියෙන ඒ තැන ලියාගන්න. මේ අදාළ තැන කොටසේ ලියලා තියෙනවා. එතකොට දැන් තමන්ට මතකයිනේ මෙහෙම එකක් අපි ලියාගත්තා වගේ මතකයි කියලා. ඒකට ආරම්භ බලාගන්න. මේ විදිහට වැදගත් කරුණ ටික ඉතින් එකතු කරලා තියෙන එක හොඳයි. එහෙනම් අපි ඉක්මනට විවේකයක් අරගෙන විනාඩි 10කින් විතර වගේ දෙමු.